ප්‍රායෝගික ගැටලු තිබෙනවා නම් විමසන්න, එමෙන්න භාවනාමය අත්දැකීම් තිබෙනවා නම් බෙදා ගන්න.
අද දවස් දේශනයට අදාළ අධ්‍යාසීමියට එතන හුස්ම කියලා දැත්තේ ආස්වාස් ප්‍රස්වාස් දෙකම එකක් කියලා.
ඔව්.
ඉතලනේ.
ඔව්.
ඒ විදිහට මේ බලපුවාම වෙලා ඒක වැඩි කියන අභියෝගන දැන එක එතනට හොඳ බල සමාධිය තිබෙන්නේ ගින්දා ඒක ඉච්ඡා මාධ්‍යමක කෙනෙක් ඒක ස්පීඩ් එක වෙන්නේ යනවා සස්සේ නැතිලා ආයි ක්ලාස්පර්සේ ඒක ඒ වෙයි නේ ඒක සස්සේ ක්ලාස්පර්සේ පටන් ගන්නවා එකෙහි තව නැගීමක් ආවද මුත්‍රායේ හුස්ම කියන එක නැහැට ඇතුල් වෙන වෙලාවේ තමයි හුස්ම කියලා මේ අත්‍යක් කියලා මගේ හුස්ම කියන සම්මාර්ථය තමයි හුස්ම කියලා රසායනික ප්‍රාසවාසයේදී හුස්ම පිටරන කොට මේ කියන පරිසරයට යනකොට
පස්සනා කරන විදිහාර යම් යම් කාරණා පිළිබඳව විවිධ මාතෘකාවන්සේ ගවේෂණයක් නිරීක්ෂණයක් පර්යේෂණයක් ප්‍රශ්න කිරීමක් විමසීමක් වේදනා කියන්නේ ඒක තමයි දැනීමක් නිසා දෙයක් නෙමෙයි මේ කාරණේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ වේදනාව කියන්නේ වින්දනේ කියන්නේ සැප හෝ දුක් කවර හෝ දෙයකට නොවේ දැනීමකට විඳීමකට ඉතින් ඒ කිසියම් තැනක තියෙන දෙයක් තැනක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ දෙයක් ආශ්‍රිතව දෙයක් ද්‍රව්‍යයක් දැහැ කිව්වොත් ද්‍රව්‍යයක් කන කිව්වොත් ද්‍රව්‍යයක් කොටේ ද්‍රව්‍යයක් ඉතින් ඒ නිසා අපිට තැනක් ගැන කියන්න පුළුවන් මේ වෙලාවේ මේ කොටේ තියෙන්නේ මෙතන ඇහැ තියෙන්නේ මෙතන කන තියෙන්නේ මෙතන එහෙම හැබැයි වේදනාව වින්දනය දැනීම විඳීම ද්‍රව්‍යයක් නොවන නිසා තැනක් ගැන කියන්න බෑ. කිසියම් තැනක් ආශ්‍රිතව අපිට දැනෙනවා. හැබැයි අවධානය යොමු කරාම බැලුවොත් හොඳට එතන නෑ. ඒක තව තැනක. ඉතින් එතෙන්ට බැලුවාම එතනත් නෑ තව තැනක. ඒ තමා වේදනාවේ සංගවණු ගතිය දෙයින්ම පෙන්නනවා. එයා මේ එක තැනක ඉන්න කෙනෙක් නොවන බව. එහෙම තැනක ඉන්න කෙනෙක් නොවේ. හුදු දැනීමක් පමණයි. අප මධ්‍යස්ථ වූ අවධානයක් යොමු කරන නිසා ඒ දැනීම මධ්‍යස්ථ වෙන්න පටන් ගන්නවා. අකමැති අවධානයක් නැ යොමු කරන්නේ දුක පැත්ත වැඩි වෙනවා. අකමැති අවධානයකට කැමැති අවධානයක් යොමු කළොත් සැප පැත්ත වැඩි වෙනවා. මධ්‍යස්ථ අවධානයක් යොමු කළාම ওই දෙකම නිකන් ගිලිලා යනවා වගේ දෙයක් වෙනවා. සුවදායි වින්දනයකට වුණත් අපි හරි සතුටින් අවධානය යොමු කළොත් ඒක ටික වෙලාවක් තිය වැඩි වෙලාවක්. හැබැයි නැති වෙනවා. මධ්‍යස්ථ අවධානයක් යොමු කළාම වෙන්නේ ඒක අර මේ උඩ තිරිපෙන ගතිය නැති වෙලා යනවා. අවධානය යොමු කළොත් තමයි යමක් පවතිනවා කියන හැඟීම එන්නේ. කියන්නේ ශබ්ද කියන ඒවා මේ කොහෙවත් නැහැ. අපි කියවට ශබ්ද ලෝකයක අපි ජීවත් වෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. ඒක අපි දන්නේ නැහැ. අපි දන්නේ අපිට ඇහුනොත් පමණයි. ඊට කලින් ශබ්දයක් නැහැ අපිට. ඇහෙල විරුණාට පස්සෙත් අපිට නෑ. ඒ තවායට තියෙන්න පුළුවන්. අපට නෑ. රියමක් ශබ්දයක් බවට පත් වෙන්නේ ඇහෙන්න පටන් ගත්ත මොහොතේ සිට. ඇහිම තමයි ශබ්දේ නිර්මාණය කරන්නේ. ඇහිම සමන්දී. ඒත් බැලීම තමයි පෙනීම නිර්මාණය කරන්නේ. රූපය නිර්මාණය කරන්නේ බැලුව. වැළුවේ නැත්තම් රූප නැහැ. හිතුවේ නැත්තම් සිතිවිලි නැහැ.
සුවදක් හරි ගදක් හරි දැන් ඒක විඳින කරෝක මුලදී හොඳට දැනෙනවා. ඊට පස්සේ ටිකකින් ඒක ගිලා ගිහිල්ලා ඒක නොදැනී යනවා. නමුත්
ඒ රූපයේ සුවඳ තියෙනවා. අපිට එහෙම විශ්වාසයෙන් අපි ඒ කියන්නේ ඈ
නෑ සර්. ඒ කියන්නේ දිනක් කෙනෙක් ආවම එයාට ඒ සුවඳ දැනෙනවා.
ඒක තමයි.
මට මම එක පුරුදු වෙලා මට නොදැනියි.
ඔව්. ඉතින් අපි ආය ලොකු අවධානයක් යොමු කළොත් ආය දැනෙනවා. නොදැනී කියලා නවතින්නේ නෑ. අපි ඊට වැඩි අවධානයක් යොමු කළොත් නැවතේ නොදැනියන්නේ තියෙ නාසයේ තියෙන ඒ සංවේදීතාවයේ අඩු වෙන නිසා ඒකට හුරු වෙනවනේ නාසය. දිගටම එකම සුවඳක් දැනෙදැනි කියන්නේ කියොත් ඒක අනතුරුදායකයි. කියන්නේ වෙන සුවඳක් දැනගන්න බැරි වෙනවා නාසයට. වෙන පණිවිඩයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා ටික වෙලාවකින් ඒක දිගටම එනවා නම් එයා නවත්ත ගන්නවා. ඒ පණිවිඩයෙන් එහාට ගන්නෑ. දැන් මුලින්ම කියපු කාරණේ අත්දැකීම මේ හුස්ම ඒක ආස්වාසයක් වෙන්නේ අපි ගන්න පටන් ගත්තා. ඒක තමයි ඇත්තම ඇත්ත. ඒ කියන්නේ හුස්ම අපි ගත්තේ නැත්නම් ඒක හුස්මක් නෙවෙයි. ගන්න පටන් ගත්තාම තමයි හුස්මක් බවට පත් වෙන්නේ. පිට කරන්න පටන් ගත්තාම තමයි ප්‍රස්වාසයක් බවට පත් වෙන්නේ. ඒතර ක්‍රියාවෙන් තමයි දෙයක් නිර්මාණය වෙන්නේ. ක්‍රියාවෙන් අපි කරන්නේ මොකද්ද කියන එක උඩ. ආස්වාස කරනවා නම් ඔන්න ආස්වාසය, ප්‍රසාර කරනවා නම් ප්‍රසාරය. මෙතන වැදගත් කාරණය මේ අපි ආස්වාසයක් සේ ගත්ත හුස්ම නොවේ ප්‍රස්වාසයක් විදිහට පිට කරන්නේ. ඒ හුස්ම ටික නන් නෙමෙයි. ඒ හුලඟ නෙමෙයි. ඒක වෙනස් වෙනවා. හුස්ම ගන්න පටන් ගත්ත මොහොතේම නාසයෙන් ඇතුල් වෙන්න පටන් ගත් මොහොතේ පටන්ම ඒ හුස්ම වෙනස් වෙනවා. වෙනස් වෙලා වෙනස් වෙන දෙයක් තමයි පිට වෙන්නේ. ඒක අපි දන්නවනේ. ඒක අපි නිකන් දැනුමිනුත් අහලා තියෙනවනේ. දැනුමින් කොහොමදත් අත්දැකීමට ආව අපිට තේරෙනවා. ඒ ආස්වාසයේ දැනෙන උෂ්ණත්වයයි රස්නේ ප්‍රස්වාසයේ දැනෙන උෂ්ණත්වය වෙනස්. ආස්වාසයේ උෂ්ණත්වය අඩුයි, නැත්නම් සිසිලසයි. ඒ ප්‍රස්වාසයේ උණුසුම්. ආස්වාසයට වැඩිය ප්‍රස්වාසයේ බරයි කොහොම.
ඒක දැනෙන්නේ මේ තොලගාවක විතරද නැත්නම් අනිත් කෙනෙකුටත් දැනනවද? මෙතන විතර.
ඒ උණුසුම දැනෙන්නේ නම් ඒ නාසයේ අගට තමයි.
අනිකුරට දැනෙනවා මේ ඉද්ද දොලගාවට.
ඔව් ඒ හරියට තමයි දැනෙන්නේ මේ නාසයේ අග හරියට මේ හරියට තමයි ඒ උණුසුම සහ ඒ බරට හැප්පෙන ගතිය දැනෙන්නේ. මේ හරියටත් එක්ක ගන්න පුළුවන්. දැන් මේ ආස්වාසයක් විදිහට අපි ගන්නේ අලුත් හුස්මක් නේ. අලුත්ම අලුත් හුස්මක්. ඒක මේ පරිසරයේ කොටසක් අපි ගන්න ඇතුළට. අපේ නොවන දෙයක්. අපිට අයිතියක් නැති අපේ නොවන දෙයක් තමයි අපි තුලට ගන්න. එර පිට කරන්නේ මොකද්ද? අපේ කොටසක්. මම කියපු මගේ කියපු දේවල් වලින් කොටසක්. ඒයින් බොහොම ස්වල්ප කොටසක් තමයි අපි පිට කරන්නේ. මගේ කියාගත්ත උෂ්ණත්වය දැන් ඒ ප්‍රස්වාසයේට උණුසුම දුන්නේ කවුද? මමනේ. මගේ තිබිච්ච උණුසුමෙන් කොටසන්නේ ප්‍රස්වාසය අරගෙන යන්නේ. දැන් මගේ තිබුණු යම් යම් කොටස් මම කියාගත්ත මගේ කියාගත්ත යම් යම් දේවල් ටිකක් ප්‍රසවාසයක් කරගෙන යන එළියට. දැන් මගේ නොවන දෙයක් ඇතුළට අරන් එනවා ආස්වාසය. මම නොවන දෙයක් මම බවටපත් වෙනවා. මම බවටපත් වූ දෙයක් මගේ නොවන දෙයක් බවට පත් වෙනවා. මේ තමයි චක්‍රය. මම නොවන දෙය කිම් මම හැදෙනවා. මම හදාගත්ත දෙයක් මම නොවන දෙයක් බවට හැරිලා යනවා. හැම හුස්මක් එක්කම මේ පරිවර්තනය මේ විපර්යාසය වෙනවා. හුස්මෙන් අපිට මේක පේනවා. නමුත් හැම අත්දැකීමකින්ම මේ කාරණේ තමයි වෙන්නේ. බොහොම හොඳයි ඒ නිරීක්ෂණය. දැන් වුණත් බැලුවොත් මේ අපි හුස්ම ගන්න එක නාස්පුඩුවකින් කියන එක තේරෙයි. කියන්නේ හිතලා ගැඹුරු ආස්වාද ප්‍රසවාසයක් කළොත් ඇර ස්වභාවික හුස්මත් එක්ක බැලුවොත් නම් අපේ එක නාස්පුඩුවයි වැඩ කරන්නේ. ඒක හන්දට අපිට මේ ඇඟිල්ල තියලා බැලුවොත් තේරෙයි කොයි පැත්තේද නාස්පුඩුව වැඩ කරන්නේ හුස්ම ගන්නකොට පිට කරනකොට. සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙන්නේ ටිකක් ඊට වැඩි කාලයක් ගන්නවනේ. එකහමාරක් විතර ගන්නවා වෙනස් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නැත්තේ පැය එකහමාරක් විතර එක නාස්පුඩුවක් තමයි වැඩ කරන්නේ. දැන් ඔබතුමිය ඒක රෑදවල් කියලා ඒ වෙනස හොඳට දැනගත්ත. හැබැයි හොඳට බැලුවොත් ඊට අඩු කාලෙකින් මේක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පැය එකහමාරක් වගේ කාලයක් තමයි ගන්න. ඒ චක්‍රයේ පැය එකහමාරයි. ඒ පැය එකහමාරේ චක්‍ර ගොඩක් ශරීරය ඇතුලේ තියෙනවා. මේ එක චක්‍රයක්. අපි නිින්ද ගත්තත් පැය එකහමාරේ චක්‍ර ගොඩක් තමයි නිින්දේදී යන්නේ. අපි පැය හයක් නිදාගත්තාම එකහමාරේ වට ටිකක් යන්නේ. එකහමාරකට පස්සේ ආයෙත් දෙන්නට නෝ ආයෙත් එකහමාරකට පස්සේ ආයෙත් හරි ප්‍රබෝධයක්. ඒක වටයක් සම්පූර්ණ කරාම ඒ අතරමඟ හැරුණාම තමයි හරීම ඇඟටත් අමාරු හිතටත් අමාරු හදිසි හරි අතරමඟදී හැරුණොත් හීන පේන අවස්ථාවෙම තියෙනේ මැද. දැන් ඒ මේක දෙච්චරම වැදගත් කාරණයක් නෙමෙයි. හැබැයි ඒක නිරීක්ෂණය කරපු එක හොඳයි. මේ එක පැත්තකින් තමයි එක නාස්පුඩුවක් තමයි එක වෙලාවක වැඩ කරන්නේ. ඒක මාරු වෙනවා කියන එක වෙනස් වෙනවා. ආනාපාන සතියේදී ওই කාරණේ අපිට වැටහෙනවා. හැබැයි ඒකෙන් අපි එහාට වෙන ඒක අවශ්‍ය හරගෙන පරීක්ෂණයක් කරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න යන්නේ නැහැ. ඒක දැනගෙන අපි ඉන්නවා එපමණයි. එතකොට මේ පැහැදිලි වෙන කාරණයක් තමයි මේ හැම අත්දැකීමකම තියෙන ගතියක් තමයි වෙනස් වෙන්නේ. දැන් ආස්වාස ප්‍රස්වාස කරන නාස්පුඩුවත් වෙනස්. ආස්වාසයත් වෙනස්. ඒ ආස්වාසය නෙමේ ප්‍රස්වාසයේ විදිහට එළියට යන්නේ. ඇහෙන්න පටන් ගත්ත ශබ්ද නෙමේ ඇහිලා ඉවර වෙන්නේ. හිතන්න පටන් ගත්ත අදහස නෙමේ හිතලා ඉවර වෙනකොට තියෙන්නේ. මේ හැම අත්දැකීමක්ම මතු වෙනවා. ඊටපස්සේ අතුරුදහන් වෙනවා. ඒ අතර වෙනසකට භාජනය වෙනවා. වෙනස් වී. අපිවත් වෙනස් කරනවා. ඒ සද්දේ වෙනස් වෙනවා. අහන කෙනත් වෙනස් වෙනවා. සිතිවිල්ලත් වෙනස් වෙනවා. හිතන කෙනත් වෙනස් වෙනවා. සිතිවිල්ලෙන් සිතිවිල්ලට. අපිට මුලින් පේන්නේ බාහිර අත්දැකීමේ පරිවර්තනයේ විපර්යාසයේ විතරයි. ඒක වෙනස් වෙන හැටි විපරිණාමයේ පමණයි. ඒ ඊළඟට අපි බලුවොත් මේ අත්දකින්න කෙනා එයත් වෙනස් වෙනවා. අහන්න පටන් ගත්ත කෙනා නෙමෙයි ඒ සද්දේ අහලා ඉවර වෙනකොට. සවන් දෙන්නා වෙනස් වෙනවා. මේ කාරණය මේ අහනකොට නෙමෙයි. හැබැයි මේක හැම අත්දැකීමකම පේනකොට හැම අත්දැකීමකින්ම මේ කාරණය පේනකොට අත්දැකීම් කියන්නේ මතුවෙලා අතුරුදහන් වෙන දේවල්. හැබැයි මතුවෙලා අතුරුදහන් වෙන තුරුවත් කිසිම අත්දැකීමක් ස්ථාවර නෑ. ඒක පරිවර්තනය වෙමින් යනවා. අත්දකින්නා වෙනස් වෙනවා. අත්දකින්නා ස්ථිරව නිට්ටියව ඉඳගෙන අත්දැකීම් වෙනස් වෙනවා කියලා බලනව නෙමෙයි. එයත් වෙනස් වෙනවා. ඉතින් මේ කාරණය මේ තේරෙන්න පේන්න පටන් ගන්නකොට ලොකු තැති ගැනීමක් ඇති වෙනවා. බයක් එනවා. වේවුල් යනවා වගේ තැති ගැනීම, බය, කම්පනය. ඒ හරියට දැන් මේ උඩ තියෙන වහලේ නැත්තම් මේ අපි හිටගෙන ඉන්න වාඩිලා ඉන්න පොළව මේක මේ ලිස්සනා වගේ තේරුණු يعني මේ නා යනවා වගේ තේරුණු දැන් අපි ස්ථිරයි කියලා ඉන්නේ ඉඳන් බයක් නැතුව ඉන්නේ මේකයට මේ පොළොව උඩ අපි ඉන්නේ පොළොව ස්ථිරයි කියලා අපි හිතන් ඉන්න නිසා අපිට එහෙම දැනෙන නිසා ඒතර වහලෙත් එහෙමයි ඒක ස්ථිරයි ඒක කඩන් වැටෙන්නේ නැහැ පොළොව නා යන්නේ හැබැයි කිසියම් වෙලාවක අපිට තේරෙන්න පටන් ගත්තොත් මේ වහලෙත් කඩන් වැටෙන පොළොවත් නා යනවා කියලා එතකොට එහෙම එකපාරට අපිට දැනුණොත් මොන විදිහේ කම්පනය ඇති ගැනීමක් බය භ්‍රාන්ත වීමක් වෙයිද එකපාරට එහෙම දැනුණොත් එහෙම ඊට සමීප කම්පනයක් එනවා ඒ සමතේදී එන්නේ නැහැ. සමතෙන් අපි හදා ගන්නවා કૃතිම පරිසරයක් සුරක්ෂිත. අපි හදා ගන්නවා કૃතිම නිකන් නාලයක් වගේ ටියුබ් එකක් වගේ නැත්තම් බුබුලක් වගේ බබල් එකක්. ඒක ඇතුලේ අපි ඉන්නේ සමතේ. ඒකට තමයි සමාධිය කියන්නේ. එළිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඇතුළේ ඉන්න බැලුවාම පේනවා එළිය වෙනස් වෙනවා කියලා. හැබැයි මේක ඇතුළේ අපිට දැනෙනවා ලොකු සුරක්ෂිත භාවයක්. ඒ සමාධිය ඇතුළේ ඉන්න තුරු. ඒක කම්පණයට ඔරොත්තු දෙනවා. ඒක අර මේ වාහනවලට හයි කරන්නේ මේ shocks absorb කරන ඒ shock absorbers ඒ වගේ. ඒ කම්පණය දුන්න වගේ එකක්. ඒක මේ සමාධියට ඒක පුළුවන් අපිට නොදී එයා ඒක ගන්නවා සමාධිය. මේ සමාධිය යම් පමණකට ප්‍රබලද ඒ පමණට ඔය මොනවා වුණත් කමන්නේ නැහැ කියලා ඉන්න පුළුවන්. දැන්නත් හොඳයි හොඳයි කිව්වත් හොඳයි. යමක් ලැබුණත් නොලැබුණත් තරහ වුණත් යාළු වුණත් ඒවා ඒ වගේ නැත්. කම්පනයක් එනවා ඒ කම්පනය අපිට දෙන්නේ නැහැ. සමාධිය එයා උරාගෙන එයා ඒ කම්පණය නිෂ්ක්‍රිය කළා දානවා සමාධිය මට්ටමට. කොපමණ සමාධියක් තියෙනවද ඒ මට්ටමට. ඉතින් ලොකු කම්පනයක් වුණා සමාධියක් දෙදර්ලා ගිහිල්ලා සමාධියක් නැති වෙලා අපිත් ඇදගෙන වැටෙනවා. එහෙම නැත්නම් ඉතින් ඒ සමාධිය ඇතුලේ අපිට සුරක්ෂිත වූ ලෝකයක ඉන්න පුළුවන්. මේක કૃතිමයි. තමයි ධර්ම කියන්නේ සමාධියත් සමතයත් සංකාරයක් කියලා. සංකාර කියන්නේ કૃතිම දෙයක් හදාගත්ත දෙයක්. එතේ ඒක හොඳයි. මේ ජීවිතේ අපි කොපමණ විඳිනවද? ජීවිතේ කියන්නේම ප්‍රශ්න ගොඩකටනේ. ප්‍රශ්න කන්දකට. ඒවයි විඳිනවා විඳිනවා විඳිනවා. ඒ නිසා ඒ බඳු සමාධියක තාවකාලිකව හරි සුරක්ෂිතතාවයක් රැකවරණයක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරාට කමක් නැහැ. ඒ සැබෑම සුඛෝපභෝගී බව තියෙන සමාධිය තුන. ඒක තමයි හොඳම මේ ලක්ෂරි ලයිෆ් එක. ඒ සුඛෝපභෝගී ජීවිතයේ තියෙන සමාධිය තුන. අර දේවල් ඇතුලේ නෙමෙයි මේ ඔය අපි හිතන ඒවා ඇතුලේ නෑ. හැබැයි හිතේ නිෂ්කලංක බවක් තියෙනවා නම් අර ප්‍රශ්න මොනවා ආවත් ඒවා නිසා අපි විඳවන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක හොඳයි. ජීවිතේ විඳින්න ඕනේ නෑ. හැම එකටම විඳ විඳ නිදාගන්නේ නැතුව නිින්ද යන්නේ නැතුව හෘද ස්පන්දනය වැඩි කරගෙන රුධිර පීඩනය වැඩි කරගෙන සීනි වැඩි කරගෙන කොලෙස්ටරෝල් වැඩි කරගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. මේ සමාධිය අපිව తాවකාලික නමුත් සුඛෝපභෝගී ජීවිතයකට අරගෙන යනවා. මේක ස්ථිරයි කියලා හිතුවොත් තමයි ප්‍රශ්නේ. ඒක නැති වෙන්න පුළුවන් ඕන වෙලාවට. නැති වෙන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි ලොකු කම්පනයක් බාහිරින් වුණාම ඒ සමාධියේ තියෙන ඒ දරා ගැනීම හැකියාව එහා ගිය කම්පනයක් වුණොත් සමාධිය දෙදොළ යනවා. හරියට ලොකු වලකට වැටුණොත් තුනු කැඩෙන්න පුළුවන් වාහනේ. ලොකු බරක් එක්ක ලොකු තැනක පෙරළුම තුනු කැඩලා යනවා. අපි ඊට මෙහා එවන මේක ඔරොත්තු දිදී ඒ ගැස්සීම වාහනේ ඇතුළේ ඉන්න කෙනාට වැඩිය දැනෙන්න නොදී තියන් ඉන්නවා. මේ සමතයානේ ඒ වගේ. ඒක දෙවෙනි එක තමයි බාහිරින් මනවත් නොවුන ඇතුළෙන් අපි ලොකු ආවේගයක් ඇති කරගත්තොත් එතකොටත් සමාධිය නැති වෙලා යනවා. ඒතර මේ දෙකෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. සමාධියක් ඇතුළේ ඉන්න හදනවා නම් ඔය දෙපැත්තෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා තමයි සාමාන්‍ය සමාජය ඇතුළේ මේ වැඩේ කරගන්න ලේසි නැත්තේ. එනිසා තමයි යෝගීන් ගියේ පැත්තකට. කොහරි ඈතකට ගිහිලි සාමාන්‍ය ඇලෙන ගැටෙන ඔය වගේ කියන ඒ ප්‍රශ්න තියෙන අරුබුද තියෙන තැනින් අයින් වෙලා පැත්තකට ගිහිල්ලා තමයි ඔය සමාධිය හදාගෙන ඒකේ හිටියේ. ආය ආවෙත් නැහැ. මේක තාවකාලිකයි. ඇතුලෙන් එන ප්‍රශ්න කොයි වෙලේ ඉද දන්නේ. පිටින් එන ඒවා නම් වැටවල් ගහලා, ගේට්ටු ගහලා, බෝඩ් ගහලා නවත්තන්න පුළුවන්. පිටේ ප්‍රශ්න එන ඒවා. හැබැයි ඇතුලෙන් එකපාරට කලබල වෙන එක ඒක අපේ පාලනයක් නෑ. මොන විදියට සිතිවිල්ලක් එයිද, මොනවා මතක් වෙයිද, ඒකට මොන විදේශනික ප්‍රතික්‍රියාවක් ගනීද කියන්න බෑ.
සමාධිය දැන් එඩිට අවුලවද
ඉන්නකොටත් වෙන්න පුළුවන්.
ඉතින් පුළුවන්.
ඔව්. ඉන්නකොටත් වෙන්න. ඒකේ සමාධියේ මට්ටමේ හැටියට සිතවිලි එන සමාධියක් තියෙනවා. පළවෙනි දෙවෙනි වගේ ධ්‍යානවලදී සිතවිලි එනවා. බාහිරේ කොහොමත් එනවා. ඇතුළෙත් එන්න පුළුවන්. සමාධියෙන් එළියට ඇවිල්ලා ඉන්නවා ඉන්නකොට ඕනම එකක් වෙන්න පුළුවන්. එතකොට කොහොමත් ඒක නැති වෙන්න පුළුවන්. කොහොම නැහැ නේ ඒ වෙලාවට. හැබැයි ඇතුලේ ඉන්නකොට උනත් කඩාගෙන විඳගෙන යමක් අභ්‍යන්තරයෙන් හැරලා ඉන්න පුළුවන්. ඒ ඇතුලේ නිදාගෙන ඉන්න සර්පයන් කොයි වෙලේ මේ පෙනේ පුප්පයිද කියලා කියන්න බෑ. දැන් විපස්සනාවදී තමයි අර ඔය කම්පණය දැනෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ එකපාරට විපස්සනාවට එන්න එපා කියලා. හැබැයි එහෙම ආවට ගැටලුවක් නෑ. ඒ කම්පණයට අපි ඔරොත්තු දිදී ටික අපි කම්පනවලට ඔරොත් වෙන මට්ටමට එන විපස්සනාවේදී. සමතේදී ඒක එච්චර වෙන්නේ නෑ. අපි ඔරොත්තු දෙන මට්ටමට එන්නේ නැහැ. සමාධිය තමයි ඔරොත්තු දෙන මට්ටමට එන්නේ. දැන් මෙතන කෙලින්ම අපි මේ කම්පණය ගන්නෙ. අපි දුනෝඩේ ඉන්නේ නැහැ. අපි ගන්නවා කෙලින්ම කම්පණය. කම්පණය අරගෙන අපි මොහුකුරා යන්න බලනවා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් මොහුකුරා යන්න. කෙලින්ම වදින්නේ නියස්තියටමයි විපස්සනා. ඔයා කොහොම බලනකොට තේරෙනවා මේ නියස්තිය කියන එක ඒක කැඩිලම යනවා. නියස්තිය මම කියන නියස්තියට තමයි විපස්සනාව ගන්න ඇවිල්ලා. වෙන කොහෙටවත් ගහලා වැඩක් නැහැ. ඉස්සර මේ කතෝලික මේ පූජකවරු පුහුණු කරන ආයතනයක භාවනා සතිපතා වගේ භාවනා පුහුණු කිරීම වලට ගියා. එතනේ පුහුණු වෙන පූජකවරුන් එතුමන්ලා ඒ සමහර අය භාවනාවට හුඟක් උනන්දු වත්පත්ත සමහර අය ඒ ආයතනයෙන් නිර්දේශ කරන නිසා භාවනා කළා. කොහොම හරි කණ්ඩායම් වශයෙන් මෙහෙත් ආවා. ඊට පස්සේ පුහුණුවෙන් පස්සේ ඒක ඉවරයි. ඒ එතුමන්ලා ගිහිල්ලා යම් මේ දේවස්ථාන බාර අරගෙන ඒකට ඉදිරිය කරා. හැබැයි අර උනන්දුවක් දක්වපු ඒ පූජකතුමන්ලා එතුමන්ලාගේ නිමාඩු කාලවලදී මෙහෙනවා ඇවිල්ලා භාවනා කරනවා. ඒ තැන්වලත් ඒ භාවනාව උදව් කරගෙන ඒ බැතිමතුන්ට උපකාර කරා. ඉතින් එක පූජකතුමෙක් පාද කෙනෙක් පියතුමෙක් එහෙම එන කෙනෙක් ඇවිල්ලා ඉතින් එහෙම දවස් 10ක් විතර නිමාඩුවේදී භාවනා කරගෙන ගිහිල්ලා එක අවස්ථාවක ඔය අත්දැකීමට ආවෙවිලා ප්‍රමේකනේ මම කියලා එකක් දැනෙන්නේ නැහැ කියන එක. දැන් මම කියලා එහෙම මේ දැඩිව තිබුණු දෙයක් දැන් දැනෙන්නේ නැහැ. මම නැති වෙලා ගිහින් එක ටිකක් කම්පණයකින් දැති ගැනීමකින් වගේ තමයි එතුමා කීවේ. දෙන්නේ එතුමාට වගේ එහෙම ඔය දැන මම කියලා ඉන්නවා කියලා දැනෙන එකයි නැහැ කියලා දැනෙන එකයි ඔය දෙකම දැනීම් දෙකක් නේ. ඔය ලොකුවට ගණන් ගන්න එපා, ටිකට භාවනාව කරගෙන යන්න. ඇයි එහෙම? ඊළඟ දවසේ එතුමා දැන් තව ඉන්න තමයි ආවේ. හැබැයි ඊළඟ දවසේ එතුමා වාහනේට බක් ටිකක් දාගෙන ඇවිල්ලා කෝ යනවා කියලා. එහෙනම් හොඳයි මේ දයන්ද දැන් ආපු වැඩේ කෙරෙන්න ඇතින කියලා. එතකොට එතුමා කිව්වා මේ මම කියන එකක් එහෙම එකක් නැහැ කියන එක හොඳට දැනෙනවා මේකෙදි. හොඳටම දැනෙනවා. ප්‍රශ්නේ දැන් මම නැත්නම් මම කියලා දෙයක් කෙනෙක් මෙතන නැත්නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා එතුමාට කියලා. මොකද්ද ප්‍රශ්නේ? මම කියන එක බොරුවක් නම් ඒ බොරුව නිර්මාණය කළ කෙනාට මොකද වෙන්නේ කියන එක. නිර්මාණකරුට මොකද වෙන්නේ? නිර්මාත්‍රවරයාට. ඒකත් එතුමාගෙන් ගැලවිලා ගිහිල්ලා විශ්වාසෙත්. ඒකත් දෙදලට ඒක තමයි ලොකුම කම්පණය. දැන් මම නැති වුණාටත් වැඩි කම්පණයක් ඒක. එතුමා හැබැයි අවංකයි. එතුමා අවංකවම කිව්වා මේක ඇත්ත කියලා මට හොඳට තේරෙනවා. හැබැයි දැන් මේකේ දිගට ගියොත් නම් මට මගේ රස්සාව කරගන්න බැරි වෙනවා. ඉතින් ඇත්ත ඊට පස්සේ ගිහිල්ලා කොහොමද ඒ ආඥා කෙරෙලි දෙවියන් වහන්සේ ලෝකේ මෙව්වා වහන්සේ මේ ඔක්කොම ප්‍රශ්න විසඳන ඔය කතන්දරේ ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ කතාව ලෝකේ මෙව්ව කතයි ඔක්කොම. හැබැයි දැන් මේ මෙතුමාට අත්දැකීමක් වෙනවනේ මේක. එහෙම මවල තියෙන්නේ මායාවක් කියන එක ඇත්තක් නෙමෙයිනේ. යථාර්ථයක් නෙමෙයි මවල තියෙන්නේ මායාවක්. ඒ නිසා ඒ කම්පණයේ එක්ක එතුමා ගියා කම්පණයේ නිසා. ඉතින් ඒ බෞද්ධ වුණත් ওই කම්පණේ එනවා. ආගම් ප්‍රශ්නයක් නේ.
මට දුකුරු මේ කහන්නේ කියන්නේ අර බුද්ධකම දේශනා පහක් හැදෙන්න මොකක් කියන්නේ කියලා ඇහුවා. ලෝකේ මහා බ්‍රහ්මයා මැරුවා. ඊට පස්සේ මේ මිනිස්යාට ඉතිරලා බ්‍රහ්ම ලෝකෙන් ආපු ඒකම කරනටුනේ කියලා. ඒක එහෙම ගත්තොත් ඔකයි කියන්නේ කොටසක් සමානයි.
ඔව් කිසි වෙනසක් නැහැ. ওই කතන්දර ටික බැලුවාම නිර්මාණවාදී කතන්දර ටික බැලුවාම ඔක්කොම සමානයි.
ඒක විතරේ නේද?
ඔව්. ඒක මේ ඒ කියන එකේ ඇත්තක් තියෙනවා. හැබැයි ඒ විදිහට විමුක්තියක් ලැබෙන්න ඒකයි එතන තියෙන සංසාර විමුක්තියක් ලබා ගන්න බෑ ඒ දර්ශනයත් එක්ක ගිහින්. දෙයයි සංසාර විමුක්තිය විදිහට කියන්නේ නැවත බ්‍රහ්ම ලෝකෙට යන එකනේ. නැවත මැවුම් කරු ළඟට යන එක. ආපු තැනට ආපහු යන එක. ඉතින් එතෙන්ට ගියා කියලා විමුක්තිය ලැබෙන්නේ නැහැ. එතන ඉඳලා නේ අපි ආ විමුක්තිය ලැබුණා නම් මෙතෙන්ට එන්න විදියක් නැහැ නේ මේ දුක විඳින්න. එසා ඒක తాවකාලිකයි. බුදුදහම ඒකයි කියන්නේ. එහෙම ඒවා තිබුණා. එහෙම මහා බ්‍රහ්මයා හිටියත් මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වත් මැව්වා කියලා යා හිතන් හිටියත් ඒක తాවකාලිකයි. එතන ස්ථිර විමුක්තියක් නැහැ. මේ සියලු ප්‍රශ්න නැති එහෙම තැනක් නෙමෙයි. එතන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න තියෙන නිසානේ ඒක දැන් බුදුදහමේත් ඒ කාරණේ පිළිබඳ සූත්‍ර තියෙනවා. එතකොට ඔය බුදුදහමේ කතාව කිය වෙනම කාරණයකට. දැන් බුදුදහමේ තියෙන කතාව මහා ප්‍රඥා මැව්වා කියලා නෙමෙයි. මැව්වා කියලා විශ්වාස කරනවා කියලා. එහෙම වෙන්නේ සමහර ඒ භාවනා යෝගීන් භාවනා කරලා මේ අරිය කුමාර මහත්මයා කියෝ වගේ අතීතය දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා තමන්ගේ. ඒක තමන්ගේ අතීතය බැලුවහම පේනවා මේ කලින් බ්‍රහ්ම ලෝකෙ හිටියේ බව. බ්‍රහ්ම ලෝකෙ ඉඳලා තමයි මෙහි ආවේ. එතකොට ඒ බ්‍රහ්ම ලෝකේ හිටිය අත්දැකීම් ගැන මතක් කර කර යනකොට පේනවා එතන ඉන්නවා ප්‍රධානියෙක් මහා බ්‍රහ්ම. එතකොට මහා බ්‍රහ්ම ඒ තමන් බ්‍රහ්ම ලෝකෙට කවදා හරි ගියාද එදත් හිටියා. බ්‍රහ්ම ලෝකෙන් මෙහෙට ආපු දවසෙත් හිටියා. ඒ නිසා මෙයා ඇති කරගන්න අදහසක් මහා බ්‍රහ්ම නිත්‍යයි. අපි නිත්‍ය නෑ. අපි එතනින් මෙතෙන්ට ආවනේ, එතෙන්ට ගියා, එතනින් මෙතෙන්ට ආවා. අපි අනිත්‍යයි. හැබැයි මහා බ්‍රහ්ම නිත්‍යයි. මහා බ්‍රහ්ම තමයි කියන්නේ ඇත්තේ අපිට මේ එන්නේ කියලා. මහා බ්‍රහ්ම තමයි මේ ලෝකෙම අවලලා තියෙන්නේ. මේ ලෝකෙත් අවලලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්න ගොඩක් මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රශ්න ගොඩක්. ධ්‍යාන තිබුණත් ප්‍රශ්න ගොඩක්. කන්න ඕන, බොන්න ඕන, අසනීප වෙනවා. මහා ගොඩක් ප්‍රශ්නනේ. ලෙඩ වෙනවා. හැබැයි එතනේ කිසි ප්‍රශ්නයක් නැහැ. බ්‍රහ්ම ලෝකයේ ඇතුලේ ওই කන්න බඩගිනියේ නේව, තිබහයේ නේව. ඒ ප්‍රශ්න එකක්වත් නැහැ. එතන හිතනවා ඒක තමයි විමුක්තිය, මොක්ෂය. ඒ එතෙන්ට යන්න තමයි තියෙන ධ්‍යාන වඩන්නේ. එහෙම කළා එතෙන්ට යනවා. දැන් එතෙන්ට ගියාම මහා බ්‍රහ්මයා එයාගේ කතන්දරේ කියනවා අනිත් බ්‍රහ්මෙයින්ට. බුදුදහමට අනුව මොකද්ද කතාව? ඔබලා පස්සේ ආවේ. මම තමයි මෙතන මුලින්ම හිටියේ. මූලාරම්භයේ පටන් මම මෙතන හිටියා. මූලාරම්භයේ. එච්චර බ්‍රහ්ම ලෝකයේ ආයුෂ. කොච්චර බැලුවත් මහා බ්‍රහ්මයාටවත් ඊට එහා පේන්නේ නැහැ. බලන්න 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 මහා බ්‍රහ්මයාට පේන්නේ තමන් මහා බ්‍රහ්මයා විදිහට මේ බ්‍රහ්ම ලෝකේ හිටියා. එහෙම කාලයක් ඉන්නකොට මහා බ්‍රහ්මයාට පාළුවක් දැනුණා. අනේ මං තනියෙන් ඉන්නේ, තව කවුරු හරි මේක ඉන්නවා නම් හොඳයි කියලා. දැන් ඒක දැන් සිතිවිල්ලක් නෝ, සිතිවිල්ලක් ඇති වෙලා නැති වෙන්නේ යන්නේ ෂණයයි. ෂණයයි. දැන් හැබැයි මේ බ්‍රහ්ම ලෝකේ. මනුස්ස ලෝකේ නෙමෙයි බ්‍රහ්ම ලෝකේනේ. බ්‍රහ්ම ලෝකේ කාලය හරි දිගයි. හරි දීර්ඝයි. ඉතින් මේ සිතිවිල්ල පහළ වෙලා ඒක අතුරුදහන් වෙලා ගිහිල්ලා ඔන්න කවුරු හරි පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ ධ්‍යාන වැඩපු කෙනෙක්. ගිහිල්ලා ඒකේ පහළ වෙනවා. බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලැබෙනවා. ඒ උත්පත්තිය ලැබුවම එයාට පේනවා මෙතන මහා බ්‍රහ්මයා ඉන්නවා. Taman එන්න කලින් කෙනෙක් ඉන්නවා. දැන් මහා බ්‍රහ්මයාත් හිතනවා මම හිතපු නිසා තමයි මෙතන කෙනෙක් පහළ වුනේ. මහා බ්‍රහ්මයා කියනවා මගේ සිතිවිල්ලක් තමයි ඔබ. ඔබ නිර්මාණය වුණේ මගේ සිතිවිල්ලකින්. එන් තවත් අය පහළ වෙනවා. එයාටත් මහා ප්‍රඥාවක් කියන ඔබ පහළ වුණේ මගේ සිතිවිල්ලකින්. ඒ ඒ ඒ අදහස මේ අයගේ හිතවල තියෙනවා. මේ අහපු දේ ඒක ඇත්ත කියලාත් පේනවා. එතන ඒගොල්ලෝ එල්ල කළොත් මහා ප්‍රඥා හිටිය. එයා අපිට වැඩිය බලවත්. එහෙම ඉඳන් අපි එතනින් මෙහාට ආවද? මේ මිනිස්සුලෝගේ තාවනේ මැරිලා චුත වෙලා. ඇවිල්ලා ඒ අයගෙන් සමහර අය නැවත භාවනා කළා. ධ්‍යාන ලබාගෙන පූර්ව උබ්බේ නිවාසාන සුති ඥානය ලබාගෙන ආපහු බලනකොට පේනවනේ තාම මහා ප්‍රඥා ඉන්නවද? ඒත් මහා ප්‍රඥා අපිට කියපු දෙයක්ත් තියෙනවා. මොකද මම තමයි ඔබව මැරුවේ. ඒත් මේ යෝගීන් කරන්නේ මොකද්ද? ඒ දර්ශනය අනිත්‍යයි කියලා දෙනවා. ඒ ධ්‍යාන නැති පෙර බලන්න බැරි දැන් බ්‍රහ්ම ලෝකේ දකින්න බැරි සාමාන්‍ය අයට මේ යෝගීන් අර දර්ශනේ කියනවා. එයාගේ ඇත්ත කියන කියනවා. ඒක ඇත්තක් කියන්නේ. බොරුවක් නෙමෙයි. මෙහෙම තැනක් තියෙනවා. එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. යුද්ධ නැහැ. ගම් වතුර නැහැ. නියම් නැහැ. ගින්දර නැහැ. ගිනි නැහැ. මොනවත් නැහැ. බඩගින්න නැහැ. තිබහ නැහැ. පිපාසය නැහැ. නිදිමත නැහැ. අසනීප නැහැ. මොනවත් නැහැ. හරීම සැපයි. මොනවද? නෑ ඇඳුනොත් නෑ එතන. ඇඳුම්
පිළිපෙළුත් නෑ.
ඔව් ඉතින් ඒක වෙනම මේ සංඥා ලෝකයක් නේ. දිව්‍ය ලෝක නෙමෙයි මේ කතා කරන්නේ. බ්‍රහ්ම ලෝක ගැන. දිව්‍ය ලෝකේ තමයි ඇඳුම් කිල්ටි වෙන්නේ නැත්තේ. ඒ ටික ඒකත් අන්දරේ තියෙන. හැබැයි මේ බ්‍රහ්ම ලෝකේ. ඉතින් ඒක තමයි කියන්නේ. එතන හරි හොඳයි. ඒතර එතන ඉන්නවා මහා බ්‍රහ්ම කියලා කෙනෙක්. එයා තමයි මේ ලෝකයේ මැරුවේ. අපිව මැරුවේ. එතන මේකේ දුක විඳින්න වෙනවා. ඒ නිසා විමුක්තිය මොක්ෂේ තියෙන්නේ එතන. ඒකට මේ ධ්‍යාන වඩන්න. ඉතින් ඒ අර්ථයෙන් තමයි බ්‍රහ්ම විහාර කියන එකත් ඇවිල්ලා තියෙන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේවා වැඩුවාම විදර්ශනානකලොත් යන්නේ බ්‍රහ්ම ලෝකෙට. ඒ නිසායි බ්‍රහ්ම විහාර කියන්නේ. දැන් මේ කතන්දරේ තමයි බෞද්ධ දර්ශනේ තියෙන්නේ. ඊළඟට අනිත් නිර්මාණවාදී බැලුවොත් ඔయిత සමාන කතාවක් තමයි තියෙන්නේ. දෙවියන් වහන්සේ ලෝකෙම වූ කතාවේ තියෙන්නේ දෙවියන් වහන්සේට පාළුවක් දෙන්න තියෙනවා. ඒ නිසා තමයි අනේ තව කවුරු හරි මං වගේ කවුරු හරි ඉන්නවා නම් හොඳයි කියලා උන්වහන්සේගේ ස්වරූපයෙන් තමයි අනිත්‍යය නැවුවා කියලා තියෙන්නේ. ඒතර දැන් නිර්මාණවාදීට ගියාම ඒකේ ඒ ස්වභාවයේ ඇත්ත තිබුණත් පේනවා මේක මේ පරිපූර්ණ කෙනෙක් නෙමෙයි මවලා තියෙන්නේ. පාළුව දරා ගන්න බැරි කෙනෙක්. තනිකම දරා ගන්න බැරි කෙනෙක් තමයි මේ ලෝකේ මවලා තියෙන්නේ. ඒ කතන්දරවල පදනමක් ඇති නැති වෙන්න බෑ. ඒ ලෝකේම වූ කතාවේ බ්‍රහ්ම බෞද්ධ දර්ශනී තියෙන අය කතන්දරේ පදනමක් ඇති. හැබැයි බුදුදහමේ නම් කියන කාරණේ තමයි මේ දුක කියන දේ කවුරුවත් හදපු දෙයක් නෙමෙයි. අනිත් මුළු ලෝකෙම කවුරු හැදුවත් විශ්වෙම කවුරු හැදුවත් ඒක වැදගත් නෑ. තමන් විඳින දුක අසහනය ඒ කවුරුවත් හදපු දෙයක් නෙමෙයි. කාගේවත් නිර්මාණයක් නෙමෙයි. බුදුදහම කතා කරන්නේ දුකේ නිර්මාණය ගැන. පටිච්ච සමුප්පාදයෙන් කියන්නේ දුකේ නිර්මාණය ගැනනේ. නැතුව ලෝකේ නිර්මාණය වුණු හැටි විශ්වයේ නිර්මාණය වුණු හැටි ගැන නෙවෙයි. පටිච්ච සමුප්පාද කියන්නේ දුක කොහොමද නිර්මාණය වෙන්නේ, දුක කවුද නිර්මාණය කරන්නේ, ඒ කාරණේ. අනිත් දේවල් වෙන අය නිර්මාණය කරනව ඇති, නැතුවත් ඇති, කරනවත් ඇති. ඒ නිසා ඔය ඉල්ලීම් වල, ආයාචනා වල යාඥාවේ ප්‍රතිඵල ඇති. හැබැයි කරගන්න බැරි එකම දේ තමයි මේ දුක්ඛ නිරෝධය. ඒක යාඥා කළ ලැබෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධය ලැබෙන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි කවුරුවත් අපේ දුක නිර්මාණය කළා නැහැ. කොහෙවත් ඉන්න දෙවි කෙනෙක් හරි බ්‍රහ්මෙක් හරි අපේ දුක නිර්මාණය කළා නැහැ. ඉතින් එහෙම නැත්තම් එයාට කිව්වට වැඩක් නැහැ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. එයා නිර්මාණය කරපු ප්‍රශ්නයක් නෙවෙයි නම් එයාට විසඳන්න බෑ ඒක. ඒ නිසා නිරර්ථකයි. ඒ නිසා සියලුම පුද පූජා, යාග හෝම, යාඥා නිරර්ථක වෙනවා මෙතනදී. වෙන තැන්වලදී නෙමෙයි මෙතනදී. කොතෙන්ද? දුක්ඛ නිරෝධයේදී. මේ සාංසාරික දුක නවත්තන තැනදී ඒව වැඩක්ම නැහැ. කිසිම වෙලේ. ඒ නිසා තමයි මේ සියල්ලටම කියන්නේ සීලබ්බත පරාමාස කියලා. ඔය ඔක්කොටම. ඕවට අහු වුණොත් දුක්ඛ නිරෝධයක් වෙන්නේ. මේ වැඩේ කරගන්න හම් වෙන්නේ. වෙන ප්‍රයෝජනයක් සඳහා ලෙඩක් සනීප වෙන්න කියලා අපි බෝධි පූජාවක් කළාට, ලෙඩක් සනීප වෙන්න කියලා මන්ත්‍රයක් මතුරා ගත්තට, නූලක් බැඳ ගත්තට, යාඥාවක් කරාට පඳුරක් දැම්මට ඒකේ සීලබ්බත ප්‍රමාණසයක් වෙන්නේ නැහැ. සීලබ්බත ප්‍රමාණසයක් කියන්නේ ඒයින් මේ විමුක්තිය ලැබෙනවා කියලා හිතාගත්තොත් අන්න අපි අහුවෙනවා. ඒ සියල්ලම නිෂ්ඵලයි. නිෂ්ප්‍රභාවලා යනවා දුක්ඛ නිරෝධය දෙනකොට. එතින්දි වැදගත් වෙන එකම දේ භාවනාව පමණයි. මේ පළවෙනි හේතුව. මේ දුක කවුරුවත් හදපු දෙයක් නෙමෙයි. කවුරුවත්ම හදපු දෙයක් නෙමෙයි. හේතු නිසා ඇතිවෙන දෙයක්. වෙන කෙනෙක් හදපු හේකුත් නෙමෙයි, අපි හදාගන්න හේකුත් නෙමෙයි, හේතු නිසා හැදෙන දෙයක්. ඒ නිසා තමයි භවනාව ඕනේ මේ. මේ හේතු අඳුනගන්න. අඳුනගන්න මේ හේතු එකතු කරගන්න නැතුව ඉන්න. ඒක එක මේ සංයෝජනයක් කියන එක අහලා ඇතිද නේ? ඔව්. ඒතර මේ සංයෝජනයක් කියන්නේ මේ පැවැත්මට, මේ සාංසාරික පැවැත්මට, දුකට අපිව බැඳලා දාලා තියෙන බැමි කියන එක සංයෝජන කියන්නේ. අපිව එකතු කරලා තියෙනවා. මොනවටද අපිව එකතු කරලා තියෙන්නේ? දුකට. දුකේ පැවැත්මට. සංයෝජන කියන්නේ ඒකයි. එතකොට එහෙම අපි හිතමු කඹයකින් අපිව බැඳලා කියලා. ඒකේ එක පොටක් තමයි සීලබ්බත පරාමාස. කියන්නේ කඹේ පොටවල් 10කින් යුක්ත කඹයක් කියන්නේ ඒක එක පොටක් තමයි සීලබ්බත පරාමාස කියන්නේ. සීලබ්බත පරාමාස කියන වචනේ තේරුම ගත්තොත් නම් සීලය සහ වෘත දැඩිව අල්ලා ගැනීම. සීලයයි වෘතයි මේවා දැඩිව පරාමර්ශණය කියන්නේ දැඩිව අල්ලා ගන්න. එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවා. දුක නැති කරන්න පුළුවන්, විමුක්තිය ලබන්න පුළුවන් මේ දෙකෙන් කියලා හිතනවා. සීලයෙන් සහ වෘතවලින්. සීලය කියන්නේ ප්‍රතිපත්ති, මොනවා හරි ප්‍රතිපත්ති ටික. වෘත කියලා කියන්නේ ওই ටික ඔක්කොටම. යාඥාද, යාග හෝමද, බිලි පූජාද, යන්තර මන්තරද, ඒ ඔක්කොමයි තියෙන්නේ වෘත වලට. ඒතර ඒවා අපි පාවිච්චි කරනවා නම් විමුක්තිය ලැබෙයි කියලා හිතාගෙන අන්න අපි සංසාරේ තව තවත් අනුගත වෙනවා පැවැත්මට. එහෙම යන්ත්‍ර මන්ත්‍ර, තොවිල්, ඒ වගේ වෙන ප්‍රයෝජනයක් වෙනවා කියලා හිතලා කරාට ප්‍රශ්නයක් නැහැ. ඒව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි හිතමු අසනීපයක් හොඳ වෙනවා බෝධි පූජාවක් කළා. ඉතින් එහෙම හිතලා කරාට ඒක සීලපද ප්‍රමාසයක් වෙන්නේ නැහැ. හැබැයි බෝධි පූජාවක් කළා නිවන් දකින්න පුළුවන් කියලා හිතුවොත් තමයි ඒක සීලපද ප්‍රමාස වෙන්නේ. ඔව් දුක කියලා අපි ගත්තොත් අසනීපේ ඒක තමයි දුක කියලා හිතුවොත් නම් එතන වැරදි. ඒක ලොකු අවිද්‍යාවක්. එතකොට මිච්ඡාදිට්ඨියන්නේ තණ්හාවෙන් හදන දෙයටනේ දුක කියන්නේ. තණ්හාවෙන් නිර්මාණය කරන දෙයට තමයි දුක කියන්නේ. සීතලට, රස්නෙට, බඩගින්නට, පිපාසයට ඒවාට කියන්නේ දුක් වේදනා කියලා. දුක් වේදනා. දුක් වේදනා කියලා කොටසක් තියෙනවා. දැන් දැඩි හීතලක් આવොත් ඒක දුක් වේදනාවක්. ඒ වගේම ලොකු රස්නයක් ඉන්නකොටත් දුක් වේදනාවක්. දැන් බස් එකක හිර වෙලා යනකොට ඒක දුක් වේදනාවක්. දැන් මේවා කායිකයි. දුක්ඛ වේදනා කියන ඒවා කායිකයි. හැබැයි ඒතර ඔය දුක්ඛ කියන වචනේ දහමේ අර්ථ කීපකින් පාවිච්චි කරනවනේ. එකක් තමයි අටලෝ දහමේදී දුක ගැන කතා කරනවා. සුඛ දුක්ඛ, සැප දුක. ඒතර ඒ කතා කරන්නේ ලෝකේ තියෙන සැප දුකක් ගැන. ඒව නෙමෙයි අපි මේ නැති කරන්නේ. ඒව අපිට නැති කරන්න බෑ. කායික පැත්තේ සැපක් දුකක් තියෙනවා. ඉතින් ඒකට බේතක් ගත්තාම හද වෙනවා. පැන්ඩෝල් එකක් බිව ගමන් ඉස්සර දෙ නැති වෙනවා. ඉතින් අපි ඒකට කියන්නේ දුක්ඛ නිරෝධය කියලා. දුක කියන්නේ මානසිකව අත්දකින්න දෙයකට. දැන් ඉස්සර දෙයක් තියෙනවා. ඒකට අපි කැමති නැහැ. ඉස්සර දෙ එක අපි ගැටෙනවා. ඒ ගැටෙනකොට මනසේ ඇති වෙනවා අසහනයක්. ඒ අසහනයට තමයි දහමේ දුක කියලා කියන්නේ. අර ඉසේරදේට නෙමෙයි. කෙනෙක් කන් දෙක ළඟටම ඇවිල්ලා බයින. කන ළඟටම ඇවිල්ලා හොඳටම බයින. ඉතින් ඒක හරි කනේ කටුව අයිනා වගේ. ඒක දුක් වේදනාවක්. කන් දෙකට ඒකත් මහ දුක් වේදනාවක්. දැන් මනස ඒක ගන්නෙ කොහොමද? මනස ඒකට අකමැති වෙලා තරහ ගිහිල්ලා ගත්තොත් අන්න දුක. ඒතර කායික දුක් වේදනා එකක්. ඒ මානසිකව හදාගන්න අසහනය වෙනම එකක්. මේ භවනාවෙන් අපි නිරුද්ධ කරන්න යන්නේ ඒ මානසික අසහනය. කායික අසහනය ඉතුරු වෙනවා. ඒක ඉතිරි වෙනවා. බඩගින්න එනවා කොහොමත්, පිපාසය එනවා, නිදිමත එනවා, මහන්සි එනවා, දාඩිය දානවා, හීතල එනවා, මදුරුව කෑමම රිදෙනවා. ඒක ඉතිරි වෙනවා. ඒවට කියන උපදි කියලා. ඔවට උපදි කියන වචනේ තමයි ධර්මයේ තියෙන උපදි. ඒතර උපදි ඉතිරි වෙනවා. අර මානසික ආසානයේ 100ට 100ක්ම නැති වුණත්, එතන මහරහතන් වහන්සේ කෙනෙක් වුණත් උපදී තිරු වෙනවා. උපදී. ඒ නිසා ඒ විමුක්තියට කියනවා සෝපතිශේෂ නිබ්බාන. උපදි සහිත උපදීන් ශේෂ වුණු නිවීම. දැන් නිවිලා ඉන්නේ, මානසිකව නිවිලා ඉන්නේ. හැබැයි උපදීන් තියෙනවා. උපදි කියන්නේ ওই ටිකට, ওই කායික මතුවෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඇහැ තියෙන නිසා, කන තියෙන නිසා, දිව, නාසය, ශරීරය මේවා තියෙන නිසා ප්‍රශ්න ටිකක් එනවා. ඒ කායික ප්‍රශ්න සහිතව අත්දකින මානසික නිවීමට කියන සෝපදී ශේෂ නිබ්බා. උපදීන් ශේෂ වුණු නිවීම. ළොය උපදීන්ගේ ප්‍රශ්නේ අද්දකින්ට ලැබෙන්නේ නිරෝධ සමාපත්තිය ඉන්නකොට. නිරෝධ සමාපත්තිය ඉන්නකොට උපදීනොත් නෑ එතන. ඒව දැනෙන්නේ නෑ. හැබැයි ඒක ටික කාලයක්. ඉතින් ආපහු සමාපත්තිය නැගිට්ටහම ආපහු ඒ තිබිච්ච ප්‍රශ්න තිබුච්චව නැති වුණත් අලුතෙන් ප්‍රශ්න එනවා. වහිනකොට හේවණක් වාගෙන යන්න වෙනවා. අවුවට පිච්චෙනකොට හේවණක් වාගෙන යන්න වෙනවා. ඒ හැම එකම තියෙනවා. ඒතර ඒ නිසා අවසාන පරිණිරවාණයේදී කියනවා රහතන් වහන්සේ අනුපදිශේෂ නිබ්බාන ධාතුවෙන් පිරිනිවියක් කියලා. එතකොට ඒක අනුපදිශේෂ උපදී ශේෂ නොවුණු නිවීම එතන. දැන් භාවනා කරන්න අපි තුන් භාවනා කරන්න අපි හිතනවා සුදු ඇඳ ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පන්සිල් ගන්න ඕනේ. වන්දනා කරන්න ඕනේ. ඒ ගාත ටික කියන්න ඕනේ. ඊළඟට පූර්වක්‍ෘත්‍ය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම නැතුව භාවනා කරන්න බෑ කියලා අපි හිතනවා නම් ওই ටික ඔක්කොම අයි තියෙන සීලබ්බත පරාමාසවලට. භාවනාවට සීලය අවශ්‍යයි. සීලය අවශ්‍යයි. ඒ සීලවත් ජීවිතය ඕනේ භාවනාවට. හැබැයි මේ අපි හුස්ම දිහා බලන්න හදන හැම වෙලෙම ඊට කලින් පන්සිල් අරගන්න ඕනේ කියලා හිතනවනම්, පෙරුවන් වන්දනා කරන්න ඕනේ කියලා හිතනවනම්, දෙවියන්ට පින් දෙන්න ඕනි කියලා හිතනවා නම්, පූර්වක්‍ෘත්‍ය කරන්න ඕනි කියලා හිතනවා නම්, සතර කමඨහන් ඊට කලින් වඩන්න ඕනි කියලා හිතනවා නම්, සුදු වැඳ ගන්න ඕනි, පරියංකේක වාඩි වෙන්න ඕනේ. ඒවා අපි එහෙම හදා එහෙනම් මේක කරන්න බෑ. භාවනාවට එකක්වත් ඕනේ නෑ. ඔය කියපුව එකක්වත් ඕනේ නෑ. එහෙම නැතුව භාවනා කරන්න පුළුවන්. එහෙම බෑ කියලා හිතලා අපි අරව දැඩිව අල්ලගෙන ඉන්න එකට තමයි සීලප්පත පරාමාස
කියන්නේ.
ඒ තමයි සීලය ඕනේ. සීලය ඕනේ. ඒ සීලය කියන එකත් භාවනාවේ කොටසක්. සිල්වත් ජීවිතයක් ඕනේ. ඒ සීලවත් ජීවිතය තමයි පදනම. සීලය යම් පමණකට තියනවාද ඒ මට්ටමට භවනාව වඩා ගන්න පුළුවන් ලේසියි. අපිට භවනාවේ ගැටලු වෙන්නේ කරගෙන යන්න අමාරු වෙන්නේ සීලේ පැත්තේ අඩුපාඩුකම් ගොක් තියෙනකොට. ඒ නිසා ඒව බලලා හදා ගන්නට ඕනේ. ඒ සීලය කියන්නේ ජීවත් වෙන ක්‍රමයක්. ඒතර නමුත් වෙලා තියෙන්නේ ඒ සිල්වත්ව ජීවත් වීම කියන එකට වැඩි දෙන අවධානයට වැඩි අවධානයක් දෙනවා සිල් ගැනීමට. පංචශීලය හරි අටශීල හරි දසශීල හරි ගන්න අපි ගන්න ඕනේ සිල් මේ වාක්‍ය ටික කියන්න ඕනේ. ඒකට අපි ලොකු තැනක් දෙනවා. අර සීල්වත්ව ජීවත් වීමට වඩා. එතකොට ඒක සීලබ්බත පරාමාසය. ඔව් ඒක යන්නේ නැතුව අල්ලගෙන ඉන්න. නිවුණු කෙනා ඉවරයි නෙමෙයි දුක ඉවරයි එතන ඉන්නේ. හැබැයි අලුතෙන් සත්‍යයන් මේ විශ්වයට එන එක ගැන අපිට එකින් එකනේ නිවන් දැක්ක කියලා එක නවතින්නේ නැහැ.
ඒකෙදි කතාවද කියන්නේ ශරීරයක් නිර්මාණය කරලා මනසක් හැදුවා කියලා නෙවෙන්නේ. يعني ආකාපි කියලා කියන්නේ අර ආකාපි 72 ගැන කතා කරන එකනේ. මේ
ඒක තමයි ඒවා ඉතින් ඒ සාංශාරික සත්‍යයන් සාංශාරික සත්‍යයන් ඒ විඥානයන් ඇති විඥාන විදිහට අලුතෙන් අලුතෙන් විඥාන නිර්මාණය වෙනවා ඇති අපිට ඒක අපි දන්නේ නැහැ කියන්නේ හැබැයි කොපමණ දැන් බුදුවරුන් පහළ වුණත් කෝටි ගාණක් බුදුන් වහන්සේලා පහළ වෙලා තියෙනවනේ එතකොට ඒ හැම බුද්ධ ශාසනයකම කොපමණ සත්‍යයන් විමුක්තිය ලබන්නේ එහෙම වුණා කියලා විශ්වයේ හිස් වෙන්නේ නැහැ නේ. එසා කෙනෙක් විමුක්ති මාර්ගයේ ගියා කියලා හරි විමුක්තිය ලැබුවා කියලා හරි අනිත් සෙසු සත්වයන්ට ගේ නිරෝධයක් වෙන්නේ නැහැ. එහෙමනම් මෙලහට වෙන්නේ නැහැ අපි බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට ලැබුව ගමන් අපි ඔක්කොම ගිම සංසාරي ඉවර වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ශරීර නිර්මාණය වෙන්නේ මහා භූත වලින්. ඒ නිසා ඒ ශරීරය ගැන විපස්සනා කරනකොටත් අපිට අත්දකින්න ලැබෙන්නේ ඔය ධාතු මහා භූත තමයි. එතකොට කවුරු මොන නිර්මාණය කළත් නිර්මාණය කරන්න වෙන්නේ මහා භූත වලින්. මොනවා හැදුවත් අපි බත් හැදුවත්, ගයක් හැදුවත්, කාර් එකක් හැදුවත් ඒවා අන්තිමට බැලුවොත් මහා භූත වලින් තමයි නිර්මාණය කළා තියෙන්නේ. මහා භූත නැතුව කාටවත් මොනම නිර්මාණයක්වත් කරන්න බෑ. නිර්මාණශීලීත්වයක් තියෙන්න පුළුවන් භෞතික යමක් නිර්මාණය කරන්න. හැබැයි නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ මහා භූත තමයි. කිසිම නිර්මාණවාදයක කියන්නේ මේ මහා භූත කවුද නිර්මාණය කළේ කියලා. මහා බ්‍රහ්ම කියන්නේත් නෑ මමයි මේ මහා භූත නිර්මාණය කළේ. ඒවට නිර්මාණකරුවෙක් නෑ. සතර මහා භූත වලට නිර්මාණකරුවෙක් නැහැ. නිර්මාණකරුවන් ඉන්නේ ඒ තියෙන සතර මහා භූත අරගෙන එක එක විදියට එයා හදනවා මිශ්‍ර කරනවා. එක පඨවි අඩුවෙන් වායෝ වැඩියෙන් එහෙමම හදන්න පුළුවන්. එක එක නිර්මාණ. ඉවරයක් නැහැ ඒ වගේ. අනුපාත වෙනස් කරාම කොපමණ නිර්මාණ එනවද? එහි කෙලවරක් නැහැ. ඒ නිසා මේක ගැන විපස්සනා කරනකොට තේරෙනවා මූලික නිර්මාණකරුවෙක් නැහැ කියන එක. මොනම දෙයකටවත් ශරීරයට වුණත් මූලික නිර්මාණකරුවෙක් නැහැ. නිර්මාණකරුවන් ඉන්නේ පස්සේ. ඒ නිසා අපි කෙනෙකුට කියන්න පුළුවන් දෙමව කියන් තමයි මේ ශරීරයේ නිර්මාණකරුව. එහෙම කිව්වත් ඇත්ත ඒක. දෙමව කියනුණත් මේ මවික් සහ පියෙක් අලුත් ශරීරයක් නිර්මාණය කරන්නේ සතර මහා භූතවල උදව්. ඒවා අරගෙන ඒවා කාටවත් පටවි නිර්මාණය කරන්නේ. වායු, තේජෝ, ආපෝ මේවා නිර්මාණය කරන්න බෑ කාටවත්. ඔව්. ඔව් ඒක තමයි ඒ ශරීරයනේ දෙමව්පිය නිර්මාණය කරන්නේ. ඒක තමයි මම කිව්වේ ශරීරය තමයි දෙමව්පිය නිර්මාණය කරන්නේ. ඒ නිසා ඔන්න කිව්වට කමක් නැහැ මේ ශරීරයේ නිර්මාතෘ අම්මයි තාත්තයි කියලා. එහෙම කිව්වහම ඒකේ වැරද්දක් නැහැ. හැබැයි විඥානය නෙමෙයි. විඥානය නිර්මාණය කරන්න බෑ කාටවත්. කිසි කෙනෙකුට බෑ විඥානයක් නිර්මාණය කරන්න. ඒ විඥානය පවතින්නේ කර්මයක් එක්ක. කර්මයේ විසින් තමයි විඥානය නිර්මාණය කරන්නේ. ඒ කර්මය නිර්මාණය කළේ ඒත් විඥානය. ඒතර විඥානය හේතුඵල විදියට යන දෙයක් විඥානය කියන්නේ. එහෙම යන හේතුඵල වශයෙන් ඇති වෙන පවතින වෙනස් වෙන විඥාන ධාරාවක් මේ සතර මහා භූතයන් කිසියම් ආකාරයකට සංයෝජනය වුණහම එතෙන්ට ආකර්ෂණය වෙනවා. එතරේ ගැළපෙන්නත් ඕනේ විඥාන ධාරාවට මේ සතර මහා භූතයන්ගේ නිර්මාණය ගැළපෙන්න ඕනේ. සුදුසු වෙන්න ඕනේ විඥානයේ සුදුසුෙක් වෙන්න ඕනේ ඒ සතර මහා භූත නිර්මාණයට බැහැගන්න. ඔය ඇතුල් වෙන්න සුදුසු වෙන්න ඕනේ. එසා විඥාණය කාගෙන්වත් ලැබිච්ච දෙයක් නෙමෙයි. ශරීරේ නම් ඉතින් එහෙම කිව්වට කමක් නැහැ. හැබැයි ශරීරයේ උනත් ඒක තව ඒක සංස්කාරයන්නේ ශරීරය කියන්නේ. ඒතර ඒක දිහා බැලුවත් ඊට වැඩිය වෙනස් කතාවක් තමයි එන්නේ එළියට. මේ ශරීරය පැහැදිලිව බැලුවාම අම්මා වගේ තාත්තා වගේ ඒක පැහැදිලිව පේනවනේ අම්මා වගේ තාත්තා වගේ හැඩරුව සමහත පාට එහෙම පේනවා අපිට. ඒ වගේම අම්මගේ තාත්තගේ තියෙන හැකියාව දැන් තාත්තා අම්මා ගීත ගායනයේට දක්ෂ නම් දරුවටත් ඒක ලැබෙලියත් චිත්‍ර අඳින්න දක්ෂ නම් ගණිතයට දක්ෂ නම් උයන්න පියන්න දක්ෂ නම් ඒවා එන්නේ ඉඩ තියෙනවා 100%ක්ම කියන්න බෑ නැති වෙන්නත් පුළුවන් හැබැයි ඒවත් එනවා.
ආවර්ජිතව
එන්නේ ඒක ඒක විඥානික නේද? ඔව් ලෙඩත් එනවනේ. පාරම්පරික ප්‍රවේණි ලෙඩ කියලා තියෙන ජෙනටිකලි එනේම.
ආවර්ජිතව
ඒක තමයි. එතකොට දැන් අසනීප වුණත් එන්න පුළුවන්. දෙමව්පියන් තියෙන අසනීප දරුවට එන්න පුළුවන්. එතකොට ඒවත් ශරීරයට සම්බන්ධයි. දැන් ඒ නිසා ඔන්න අපිට බැලූ බැල්මට කියන්න පුළුවන් මේක දෙමව්පියන්ගේ නිර්මාණයක් 100%. හැබැයි එහෙම නෙමෙයි 100%ක කතාවක් නෑ කොහෙවත්. මව් කුසකට ওই සෛල දෙකක් එකතු වෙනවා. එකතු වෙලා එතකොට සෛල දෙකම එකතු වෙන්නේ එතන යුක්තාණුවක් හැදෙනවා. එච්චරයි. ඊට පස්සේ ඒක වැඩෙනවා ගර්භාෂය ඇතුළේ වැඩෙනවා. එතකොට ඒක වැඩිලා කිසියම් කාලයකදී ඒක එතකොට මේ ඒක හැදෙනවනේ ඉන්ද්‍රියන් හැදෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලාම හැදෙන ඉන්ද්‍රිය මොකද්ද? කලලේක හෘදේ වස්තු. හෘදේ වස්තු මොලේ නෙමෙයි හෘදේ වස්තු හැදේ. ඊට පස්සේ මොලේ. ඒ කියන්නේ හෘදේ වස්තුව තිබ්බත් ජීවත් වෙන්න පුළුවන් හදවතේ. මැරෙන්නෙත් ඒ වගේ. මොලේ මැරුණත් හදවත වැඩ කරන්න පුළුවන්. දැන් කොහොම හරි ওই කිසියම් අවස්ථාවක ඔතෙන්ට විඥානයක් ඇතුල් වෙනවා. ඒ සමාතේ හදවත හැදුනට පස්සේ වෙන්නත් පුළුවන් ඊට කලින් වෙන්නත් පුළුවන්. ඒක හරියටම කියන්න බෑ. හැබැයි ඒවා හරියටම දින ගණන් යම් යම් ධර්ම පොත්වල තියෙනවා. හරියටම දින ගණන් මෙන්න මේ කාලෙට තමයි ගන්ධබ්බෙක් එන්නේ විඥාණයට ඇතුල් වෙන්න පුළුවන් කියලා. කොහොම හරි ඊට පස්සේ තමයි ඉන්ද්‍රියන් බෙදෙන්නේ. ඇහැ කන බෙදෙන්නේ ඊට පස්සේ විඥාණය ආවට පස්සේ. විඥානපච්චය නාම රූපං නාම රූපය හැදෙන්නේ නාම රූපපච්චය සලආයතන ඕව හැදෙන්නේ විඥානය ආවට පස්සේ පටිසම්පාද විදියට. මේ පටිසම්පාදේ හරියටම කියන්නේ දින ගණන් සති ගණන් ඒ තප්පර ගණන් කියන්නේ ඒක වැදගත් නැහැ. මේක වෙන්නේ එහෙමයි. දැන් එතන විඥානයක් තියෙනවා. අර පුංචි සෛල දැන් ඒක බෙදි බෙදි ගිහිල්ලා සෛල ගොඩක් ඇති දෙකක් නෙමෙයි දැන්. කොහොම හරි තාම අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවියෙක් නෑ ඒක ඇතුලේ. ඊට කලින් විඥානේ ආවට පස්සේ එයාත් එයාගේ ශරීරය හදාගන්න. ඒක ඇතුලේ ඉඳගෙන මොකද කරන්නේ? තමන්ව හදාගන්න. තමන්ගේ ශරීරය හදාගන්න. හැබැයි 100%ක්ම යාට ඕන විදිහට හදන්න බෑ ඒක ඇතුලේ. මොකද එතන ඒ තම අනුන්ගේ තැනක ඉන්නේ. මවගේ ගර්භාෂයේ ඉන්නේ. ඒතර ඒකේ සීමා තියෙනවා. මේ තමන්ගේ පරේක්ෂණාගාරයක් ඇතුලේ නෙමෙයි එයා ඉන්නේ. තමන්ට ඕන විදිහට හදාගන්න. ඉන්නේ අනුන්ගේ කුලියට ගත්ත පරේක්ෂණාගාරයක මව ගැපක ඉන්නේ. ගර්භාෂයේ. එතකොට අම්මගේ ගතිගුණ, අම්මගේ පුරුදු, අම්මගේ කායික හැකියාවන්, කායික සීමා, දුර්වලකම්, මව ගන්න ආහාර, ඒ පරිසරය, දේශගුණය, මේ ඔක්කොම මේ සීමාවලට යටත්ව තමයි අර ආපු ගන්ධබ්බයට නැත්තම් විඥාණයට ඒ නිර්මාණය කරන්න වෙන්නේ. එයාට හිතෙන හිතේ විදිහට හදන්න බෑ. එතකොට පරිසර දූෂණය වෙච්ච පරිසරයක නම් ඉන්නේ. ඒක එතකොට එයාට කොච්චර හොනේ වුණත් එහෙම එකක් හදාගන්න බෑ. ඒ බලපෑම තියෙනවා. මව ගන්න ආහාරවල බලපෑම තියෙනවා. මව ව්‍යායාම කරනවද? මවගේ මානසික තත්ත්වය කොහොමද? මේ ඔක්කොම බලපාන ඒවා ඔක්කොටම යටත්ව ඒ කොන්දේසි වලට යටත්ව තමයි එයා යාගේ ශරීරය හදාගන්නේ. දැන් එතකොට දේවටත් යටත් එයාට ඕන හැටියට හදන්න පුළුවන් දෙයක් බෑ. ඒත් එහෙමනම් එයා නිරෝගී ශරීරයක් හදාගන්නේ පෙහෙම හදන්නේ නැහැ. ඒ හදන්නේ නැත්තේ එයා වටිනාකම් දීලා තියෙන ඒවා තියෙනවා, ගණන් ගත්තේ නැති ඒවා තියෙනවා. ඕනෑම විඥානයක ස්වභාවයමනේ අපේ මනසේ. අපි සමහර ඒවාට ලොකු වටිනාකමක් දෙනවා, සමහර ඒවාට දෙන්නේ නැහැ. දැන් ඒ ගතිත් එක්කනේ විඥානය ආවේ මෙතෙන්ට. එතකොට එයා වටිනාකම් දීපු ඒවාට ලොකු සැලකිල්ලක් දක්වලා හදනවා. වටිනාකම නොදුන්න ඒවාට එයා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. දැන් උපතින්ම මන්ද බුද්ධික අය පහළ වෙන්න පුළුවන්. උපතින්ම බිහි වෙන්නේ මන්ද බුද්ධික කෙනෙක්. ඉතින් ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපිට එකම හේතුවක් කියන්න බෑ. ඒක හේතුවක් තමයි අර ආපු විඥානය, ගන්ධබ්බය, බුද්ධිය ගැන සැලකිල්ලක් දැක්වේ නැහැ. එහෙම දක්වන්නේ නැති කෙනෙක්. බුද්ධිය ගැන, සිහි කල්පනාව ගැන ඒකට වටිනාකමක් නොදුන්නු කෙනෙක් නම් එතෙන්ට ආවේ එයා මොලේ හදාගන්න ඉච්චර සැලකිල්ලක් දක්වන්නේ. එයාට අපි හදාගන්න පුළුවන්. ඒක ඇතුළේ ඉන්න කල් මාස ගාණක් ඉන්නවනේ. ඉන්නකොට එයාට හොඳ මොලයක් හදාගන්න පුළුවන් ඇත්තට. හැබැයි හදාගන්නේ නැත්තේ ඇයි? ඇයි හදාගත්තේ නැත්තේ? එයා ඒකට වටිනාකමක් දුන්නේ නැහැ. එහෙම දෙන්න පුහුණු වෙලා තිබුණේ නැහැ. ඒක තමයි කර්මය කියන්නේ. ඒ කර්මයෙන් එයාට බෑ බේරෙන්න. එයාට බේරෙන්න පුළුවන් නම් එයාට පුළුවන් නේ. හොඳ බුද්ධිමත් මොලයක් නිර්මාණය කරගන්න. හැබැයි එම්බෑ. මොකද කර්මය කියන්නේ එයා පෞගිය ආත්මවල ජීවිතවල බුද්ධිමත්ම ජීවත් වීම ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. සිහි කල්පනාවෙන්, සිහි බුද්ධියෙන් ජීවත් වීම ගැන ඒවට වටිනාකමක් දීලා නැහැ. එතකොට ඒකේ විපාක තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් මන්ද බුද්ධික උපදින්න වෙන්නේ. වෙන්න පුළුවන් සම්භාවිතාවේ. ඒකට වක් කියන්න ඕනේ යා තමයි. මේ දෙමාපිය නිරෝගී වුණත් සියලුම සාධක හොඳ වුණත් එහෙම දරුවන් බිහි වෙන්න පුළුවන්. මේක හරි අවදානමක්. මේක කිසිම මේ රක්ෂණයක් නැති එකක්. සංසාරය කියන්නේ කොහෙන් හරි වරදින්න පුළුවන්. කොහෙන් වරදෙයිද කියන්න බෑ. මේක කිසිම රක්ෂණාවරණයක් නැහැ. ඇෂුරන්ස් එකක් නැහැ.
නෑ දුන්නේ. මේ මට නිතර ඇවිත් ඉවත් නැහැ. ආතාපි කියලා. ආතති කිව්වේ විඥානයේ මතකම් වේදනසන් ආතති කියලා පාලි තේමත්
එක් කොහෙන්ද එන්නේ
ඔය මේ මනසේන ආතාපි කියලා කිව්වේ විඥානයේ කියලා. අර ආතාපි කියတာ ගොඩක් අපි ඇහෙනවා.
ඒක බලන්න ඕනේ ආතාපි කියලා සාමාන්‍ය කියන්නේ නම් තප කියලා කියන්නේ පුච්චනම කියන අදහස. තාපේ කියන අදහස. පුච්චන පුලිස්සන මේ කෙලස් පුච්චනවා කියන එක කෙලස් තාපස කියන අර්ථයකනේ තාපසය කියන්නේ තමන්ගේ ආශාවන් එයා පුච්චනවා ඒවා ඉටු කරගන්න යන කෙනෙක් නෙමෙයි තාපසය කියන්නේ. ඒ අදහස තමයි ආතාපි කියලා සාමාන්‍ය විවහාර වෙන්නේ. වීරියෙන් දැඩි වීරියෙන් තමන්ගේ ලෞකික ආශාවන් පුච්චලා දාන කෙනෙක්.
ඒකෙදි කිව්වේ අර ඉන්දියාවේ ත්‍ක්වාදීන් 62ක් හැදුණා කියලා ඒ 62 දී ඒගොල්ලෝ කියනවා කියලා අලියට ගොඩක් තියෙනවා කුංගයක් පිටක් තියෙනවා කියලා. ඒක දැනගෙන ඉන්නේ හැකියාව. හ්ම්
හ්ම්.
කිත්තේ මම හිතන්නේ ඒක මේක මම හරි ගන්න ඕනේ.
සුත්‍රාෂ්ටකය ගැනද කියන්නේ?
නෑ ඒගොල්ලෝ ඒගොල්ලෝ කියන්නේ අර විශාල සත්‍යකුට මේ අර ආත්ත හරි ආතත්ය ආත්ත ඒ ගොඩක් තියෙනවා පොඩි හිතක තියෙනවා කියන ධර්මවාදයේ 72 තියෙනවා ඒක බුද්ධ ධර්මයේ පටහැනියි කියන එකක් නෑ ඕනේ කියන තුන එකම
ඕයි හැමෝටම එකම ශුද්‍ර අෂ්ටකයක් තියෙනවා කියලා තමයි කියන්නේ ශුද්‍ර වූ බොහොම මේ
ආත්මය කියන්නේ ආත්මය කියන්නේ ආත්මය ආත්මය තමයි ආත්මය තමයි වචන කිව්වේ. මේ අලියට ලොකු ආත්මයක් තියෙනවා කුඹියක් සුටියක් තියෙනවා. හ්ම්. ඒක තමයි ඇත්ත.
සෝදිඥානි කුලවාදී කියලා ඉස්සෙල්ලා
විඥානය කියන්නේ මේ හැකියාවක්. නැ විඥානයේට තැනක් නැ විඥානයේ ඒක හැකියාවක්. ඔව් දැන් අපි හිතමු දුවන්න පුළුවන් හැකියාව කියලා. ඒතර ඒක කොහෙද තියෙන්නේ කියලා අහුවා. ඒක කොහෙද මාපට ඉන්නේද නැත්නම් විලුඹෙද? ධනේශයේ පිටි එහෙම කියන්න බෑනේ. ඒක එහෙම තැනක නෑ. නමුත් ඒක හැකියාවක්. ඒක මුළු ශරීරේම ඕනේ හැකියාවට. ඒ වගේ
ශරීරය ආශ්‍රිතව.
ශරීරය ආශ්‍රිතව තමයි දැනට නම් විඥානේ තියෙන්නේ. කියන්නේ
විඥානේ කියන්නේ අදට අසිරිත වෙන
ඔය එහෙම මේ ලේ අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන ඒ විඥානය ඉතේකේ ඇත්තක් ඇතිනේ. මේ විඥානය හිතේ වෙනස්කම ඉස්සල්ලාම දැනෙන්නේ හදවතට. ඊට පස්සේ තමයි ඒක අනිත් ඉන්ද්‍රයන්ට මොළේට එහෙම දැනෙන්නේ. දැනෙන ලේ වලට තමයි මුලින්ම වෙනස්කම දැනෙන්නේ අපේ හැඟීම් වල. මූණේ පාට වෙනස් වෙනවා. එක සිතිවිල්ලක් එනවත් එක්ක මූණේ පාට වෙනස් වෙනවා. රතු වෙනවා, කළු වෙනවා. ඒ වෙනස් වෙන්නේ ලේ වලින්. ඒ වේ කොච්චර වේගෙන් ඉස්සලා හදවත වෙනස් වෙලා ඇද්ද? ලේ වෙනස් වෙලා ඇද්ද? මූණ වෙනස් වෙද? ඒ නිසා මේ චින්තනය, මේ විඥාණය හදවතත් එක්ක ලොකු සම්බන්ධයක් ඇති, ඍජු සම්බන්ධයක් ඇති. එහෙම ඇති අනිවාර්යයෙන්ම. දැන් අපි පුද්ගලයව අඳුන්ලා දෙන්නකොට අපි අල්ලන්නේ කපුනේ නේ. දැන් මම කියලා කතා කරනකොට වෙන කොහෙවත් අල්ලලා මම කියන්නේ නැහැ නේද? ඈ මමද ඒ මමද මමද කිව්වේ කියලා අපි අහනවා. ඒතර අපි මේ හරිය තමයි මමද. ඒක කොහොමද කවුද කියලා දුන්නේ එහෙම කරන්න කියලා. උන්චි ළමෙක් වුණා. උන්චිම ළමෙක් බලන්න එයාව අර්ථ දක්වන්නේ මෙහෙම. මේ හද ගැස්ම
තත්ටි
වෙනස් වෙනවා. හද ගැස්ම ඒ දැන් අපිට නැහැ කියන්නේ එක ශ්‍රේණියකින් හද ගැස්ම වෙනස් වෙනවා. ආ ඔව් අපෝ ඒ ඔව් ඒ ස්පන්දනේ වෙනස් වෙනවා. අපුතේ දිත් වෙනස් වෙනවා. ඒකේ වෙලාවක් යන්නේ. ඒකම වෙනස් වෙනවා. ඉතින් සම්බන්ධයක් ඇති හැබැයි මේක එහෙම එක තැනක තියෙනවා කියන්න බෑ. ඉතින් ඔය අපි දැන් අහන් ඉන්නකොට විඥානයේ කනාශ්‍රිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. බලනකොට ඇහැ ආශ්‍රිතව, පස්සේදී දිව ආශ්‍රිතව, සුවඳේදී නාසය ආශ්‍රිතව, ස්පර්ශයේදී ශරීරය ආශ්‍රිතව, කල්පනා කරනකොට මනින්ද්‍රිය ආශ්‍රිතව තමයි විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ හැකියාව. දැයකට කාටද උත්තර දෙන්න පුළුවන්? ඒක ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ ඉතින් අපිට. ඒක අහන්න ඕනේ කාගෙන්ද? නෑ මැරුණු කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ. හරියට උත්තරේ දැනගන්න නම් අහන්න ඕනේ මැරිච්ච කෙනෙක්ගෙන්. වාට මොකද වුනේ? ඉතින් එහෙම මැරිච්ච කෙනෙක් ආවා කියන්නේ කියලා දෙන්න අපි ඉගෙන ගන්න ලෑස්තිද? කවුරු හරි මැරිච්ච කෙනෙක් එනවා අපිට ඔක් කියලා දෙන්න. ඒක ඉගෙන ගන්න පැත්තකින් තියලා අපි බෝතලයක් අරගෙන ආව එකට දාන්න. මේ ප්‍රශ්නේ අපේ ඔළුවට එන එකක්. මේ කුතුහලයත් එක්ක, දාර්ශනික කුතුහලයත් එක්ක අපිට එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ දාර්ශනික කුතුහලය නිර්මාණය කරන ප්‍රශ්න ටිකක්. ඒකේ එක ප්‍රශ්නයක් තමයි මේ මරණට පස්සේ මොකද වෙන්නේ? කොහොමද උපදින්නේ? කවුද යන්නේ? කවුද යාවේ එක්ක යන්නේ? මේ කතන්දර. මේක විවිධ ක්ෂේත්‍රවල කතා කරනවා. වෛද්‍ය විද්‍යාවේ කතා කරනවා. දර්ශනයේ කතා කරනවා. මනෝවිද්‍යාවේ කතා කරනවා. ආගම්වල කතා කරනවා. අධිමානසික විද්‍යාවේ කතා කරනවා. මේ බුදුහාමුදුරන්ගෙන් උත් අහනවා ওই ප්‍රශ්නේ කියලා. මොකද වෙන්නේ මරණට පස්සේ? මේ උත්තරනාංශේ වට වැඩි උත්තර දෙන්න ගියේ නැහැ. ඔව් ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ රණාංශයේ කියන තර්කය මේකයි. මේ වර්තමානයේ වෙන දේ දන්නේ නැතුව අනාගතයේ වෙන එකක් කොහොමද දැනගන්නේ? ඒක බොහොම ලස්සන තර්කයක්. හරි ප්‍රායෝගිකයි. අනාගතයේ වෙන දෙයක් කොහොමද අපි මවාගන්නේ, හිතාගන්නේ, අනුමාන කරන්නේ වර්තමානයේ වෙන දේ දන්නේ නැතුව? ඒ නිසා වර්තමානයේ වෙන දේ දැනගන්න. දැන් මොකද වෙන්නේ කියලා දැනගන්න. දැන් වෙන දේ දැනගත්තොත් සමහරට ওই ප්‍රශ්නේ එක්ක විසඳෙයි, එක්ක ওই ප්‍රශ්නේ වැඩක් නැහැ කියන එක තේරෙයි.
ඉතින් සිතේ
ඒක තමයි ඒ අධ්‍යක්ීම සහ වචනේ දෙකක් එකක් වෙන්නේ නැහැ කොහොමවත් අධ්‍යක්ීම එකක් ඒක අපි සංනිවේදනය කරන්න යනකොට ලියන්න හරි කියන්න හරි යනකොට පාවිච්චි කරන්න යන වචන ටික එතකොට මේ වචන මේ අපේ අධ්‍යක්ීමට වඩාත් සමීපයි අධ්‍යක්ීම හොඳින්ම ප්‍රකාශ වෙන වචනේ තෝරගන්න වෙනවා අපි දන්න වචන වලින් අපේ වාක්මාලාවේ තියෙන දන්න වචන වලින් අතර ඒ හැබැයි ඒක හොඳට බැලුවොත් මේ කියන්නේ එකක් කියන්න ඕනේ තව එකක් දැන් මේක කවදාවත් කියන්න ඕන එක කියවෙන්නේ නැහැ කවමදාකවත් කියන්න ඕනේ දේ ඒ විදිහටම මොනම භාෂාවකින්වත් කියවෙන්නේ නැහැ කියන්න ඕනේ දෙයින් 100ට සමහර විට 50ක් 60ක් 20ක් 80ක් වගේ කියවේ. 100ට 100ක් කියවෙන්නේ නැහැ. එතකොට කියන්න ඕනේ දෙයි නොකියපු ටිකක් තියෙනවා. හැබැයි අපි හිතනවා කිව්වා කියලා. අනිත් කෙනත් හිතනවා ඇහුණා කියලා. නෑ අපි සියල්ල කියලා නැහැ. කියලා නැති හංගාගත්ත නිසා නෙමෙයි කියවෙන්නේ නැහැ. වචන කියන්නේ බොහොම පොංචි දෙයක්. අධ්‍යක්ීම ඊට වැඩිය ලොකුයි. එතන මේ ලොකු අධ්‍යක්ීම පුංචි වචනයක් ඇතුළට දානකොට හැලෙන දේවල් තියෙනවා. මොකක්ද දේවල් හැලෙන්නේ? ඊළඟට ඒ වචනේ කියන්නේ ආකෘතියන්නේ අච්චුවක්. ඒ අච්චුව හැඩයට දානවා. ඒ අච්චුව හැඩෙන් තමයි එන්නේ. හැබැයි අධ්‍යක්ීමෙත් ඒ හැඩේ ඊට වැඩිය වෙනස්. ප්‍රමාණිත් වෙනස්, හැඩයක් වෙනස්. ඒ සංනිවේදනයේදී ඔය ගැටලුව තියෙනවා. ඒක තේරෙන්නේ අපි ඉගෙන අවධානයෙන් ඉන්න කියලා. ඒතර දුව අහපු විදිහට මේ හිතන්නේ වචන වලින් තමයි. හිතන්නේ භාෂාවකින්. ඒ නිසානේ දැන් අපි කෙනෙක් තනියම කතා කරනවා වගේ. දැන් තනියම කතා කරනවා කිව්වහම එයා හිතනවා. හිතන එක තමයි එයා දන්නේ කතා කරනවා කියලා එයා හිතනවා හැබැයි හයියෙන් හිතනවා ඒතර හිතීම එක්තරා තැනකට එනකොට ඒක සත්‍යයක් බවට පත් වෙනවා හිතීම ඒ කියන්නේ කටින් පිට වෙන සත්‍යයක් බවට පත් වෙනවා හිතීම හැබැයි ඒකේ තව පල්ලෙහාට ගියාම කටින් ඒ සත්‍ය පිට වෙලා නැහැ හැබැයි හිතේ කතාව තියෙනවා ඒ නිසා හිතේ කතාවට තමයි විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර හිතේ ඇති වෙන කල්පනාව. ඒක වචන වලින් තමයි වෙන්නේ. ඒතර භාෂාවක් දන්නේ නැති තැනකට එනකොට වචන නැහැ. දැන් වචන නැහැ. අද සෙනසුරාද කියන එක නැහැ. ඒතර ඒක නැත්තම් ඒක කියන්න බෑ. සෙන්සුරාද කියන වචනේ කියන්න බෑ. දර හිතන්නත් බෑ. අද සෙන්සුරාද කියලා හිතෙන්නේ නැහැ. අද කියන වචනේත් නැත්තම් අද කියලා හිතෙන්නේත් නැහැ. ඒ කියන්නේ හිතන්නේ නැද්ද? දැන් දුවහන්නේ ඒකනේ නේ. හිතන්නේ නැද්ද? හිතනවා ඊට වැඩිය ප්‍රාථමික භාෂාවකින්. එතකොට ඒ කියන්නේ පළවෙනි භාෂාවේ. දැන් ඔය වචන කියන්නේ දෙවෙනි භාෂාව, ද්විතීක භාෂාව. ඒක තමයි සංඥා වේදනා කියන්නේ. ඇත්තටම සිතවිලි කියලා කියන්නේ සංඥා වේදනා වලට. තමන්ට දැනෙන දේ, ඒ දැනෙන දේ හඳුනා ගන්න විදිහයි. ඒ දෙක තියෙනවා. ඕනම කෙනෙකුට සංඥා වේදනා තියෙනවා. අනේ ඒකට දැන් එයා එයාගේ හඳුනාගත්ත විදිහයි, එයා විඳ විදිහයි කියාගන්න බෑ. කියාගන්න බැහැයි කියන ප්‍රශ්නෙත් නෑ යාට. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ඇර පුංචි රමේකට. ඒ ප්‍රශ්නේ නෑ. ඒක තියෙන වැඩි හිතේකට. දැන් අපි අහනවා ප්‍රශ්නේ. තියායිවට උත්තර දෙන්නේ නෑ. උදේ අපි දෙනවා යාට කියාගන්න බෑ. නෑට කියාගන්න බැරි කමක් නෑ. යාට කියාගන්න ඕනේ කමක් නෑ. ඒ ඕනෙකම අපි ඇති කරන්නේ සංනිවේදනයේ. අපි ඇති කරන ඕනෙකමක් සංකල්ප අඳුන්ලා දීලා, වචන අඳුන්ලා දීලා. ඒ සංකල්ප වචන අඩුවෙන්න කෙනෙක් වර්තමානයේ ඉන්න. මොකද ඒ අදහස් සංකල්ප සම්බන්ධ වෙන්නේ අතීතයටයි අනාගතයටයි බොහෝ විට. දැන් අපි කතා කරනකොට අපි හිතනකොට බලන්නේ හිතන්නේම අතීතයයි අනාගතයයි කියන්නේ. කතා කරන්නේත් අතීතයයි අනාගතයයි කියන්නේ. තරමේ භාෂාවකින් අපි වර්තමානයෙන් එළියට අරගෙන ගිහිල්ලා තියෙනවා. වර්තමානයෙන් අපි ඉවත් කළා අතීතයේ සහ අනාගතයේ ජීවත් වෙන පිරිසක් බවට භාෂාව පත් කළා තියෙනවා. හැබැයි දැන් පුංචිම දරුවෙක් අපිටම කතා කරන්න පුළුවන් දරුවෙක් කියලා. එයා කතා කරන්නේ මොනවද? එයා වර්තමානය ගැන කතා කරන්නේ. ඒ වෙලාවේ තියෙන දෙයක් ගැන එයා කතා කරන්නේ. හොඳට අහන් ඉන්න. ඒ වෙලාවේ බඩගින්නම් බඩගිනී කිය. ඊයේ බඩගින්නක් තිබුණා කියලා එයා කියන්නේ. ඒ වෙලාවේ බඩගින්නක් නැත්තන් නැහැ කියයි. ඒ වෙලාවේ පේන්න තියෙන දෙයක් ගැන කතා කරනවා. ඇහෙන දෙයක් ගැන කතා කරනවා. එතකොට මේ ඔය සංකල්ප අඩුවෙන්න කෙනෙක් වැඩිපුර වර්තමානයේ ඉන්නවා. ඒ නිසා තමයි සැහැල්ලුවෙන් ඉන්නේ දරුවෙක්. අතීත බරයි අනාගත බරයි ඔලුවට ගත්තේ නැති නිසා පුංචි ළමෙක් සැහැල්ලුවෙන් ඉන්නවා. එයාට තියෙන්නේ ප්‍රශ්නේ වර්තමානයේ විතරයි. ඒ වෙලාවේ ප්‍රශ්නයක් නැත්තම් නෑ. ඉස්සරහට එන බඩගිනි ගැන එයාට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ ළමයා දන්නේ නෑ වර්තමානයේ ඉන්න බව. ඉන්නේ වර්තමානයේ කියන එක දන්නේ. වර්තමානයේදී මේ තියෙන ඒක තමයි වටින්නේ කියන එක දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා එයා ඒක නැති කරගන්න. ටික 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 වැඩෙන්න වැඩෙන්න වර්තමානය අහිමි කරගන්න. එතන අපි භාවනාවෙන් වීර්ය කරන්නේ වර්තමානයේ ඉඳත් වර්තමානයේ ඉන්න බව දැනගන්න. මේ දෙකම සතිය සහ සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය දෙකම. සම්පජඤ්ඤය කියන්නේ දැන ගැනීම. ඉන්නේ සිහියෙන් කියලා අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් නැහැ. එහෙම නැත්නම් ආයෙ නැති වෙනවා. අපිම දැන් අර පුංචි ළමයට වෙච්චදී අපිට වෙන්න පුළුවන්. ඉතින් සාපේක්ෂ වශයෙන් දුව කීපයක ඇත්තක් තියෙනවා. ඒ නිසා ළමයා ටිකක් පිරිසිදුයි අපිට වැඩි. ළමා මනස පිරිතුරුයි. ඒ අතීත කුණු කන්දල් වලින් අනාගත බයවල් වලින් ඒ ළමයා කිලිටු වෙලා නැහැ එච්චර. හැබැයි අවිද්‍යාව තියෙනවා එතන. ඒක නැති වෙලා නැහැ. ඒ නිසා තමයි ඒවා ඒ ළමයා තමන්ට ඒ තියෙන සැහැල්ලුව අහිමි කරගන්නේ. නැති කරගන්නේ.
බෞද්ධ දර්ශනයේ තුල සත්‍යයේ සුත්‍යයේ නැතියල සංකල්පය තියෙනවා. ඒකම අපි දකිනවා මේ සතර පාය විදිරෝක මනුෂ්‍යකෝ කියලා සත්‍යයේ එතන දකිනවා. මේ අතර පරස්පර විරෝධතාවයක් තියෙනවා නේද?
තියෙන පරස්පරයක් තියෙනවා ඒ දෙක අතර. ඒකෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනේ නේ. පරස්පරය නිර්මාණය කළ යන කවුරු හරි අපි ආගෙන් තමයි අහන්න ඕනේ මේක පරස්පරයි. සත්‍ය පුද්ගලෙක් නැහැ කියනවනම් කොහොමද මේව තියෙන්නේ කියලා අපිට අහන්න පුළුවන්. ස්ථිර සත්‍ය පුදිරෙක් නැහැ කියලා කිව්වනම් හරි ස්ථිර එක විදිහට වෙනස් වෙන්නේ නැති දිගටම පවතින සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා නම් කියන්නේ එහෙනම් ඒකේ ඒකත් එක්ක ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ ඒ මතයත් එක්ක ඒක අපිට පේනවනේ දැන් අපි ඊයේ හිටියේ අපිට මේ දැන් ඉන්නේ උදේ හිටියේ අපිට මේ දැන් ඉන්නේ මෙතේ මේ වැඩසටහනට ආපු දවසේ හිටියේ අපිට මේ දැන් ඉන්නේ ඒක පේනවා. ඉතින් ඒකෙන් පේනවා මේ ස්ථිරව වෙනස් වෙන්නේ නැති හැමදාම එකම විදිහට ඉන්න කෙනෙක් නෑ මෙතන කියන්නේ. මම හිතන්නේ බුදුදහමේ වැඩිපුර අවධාරණය කරන්නේ ඔය අදහස. වෙනස් වීම කියන අදහස. නෑ කියන එකට නැතු ඒ නිසානේ මම උදෙත් කිව්වේ නෑ කියන එකට යන්න එපා. එහෙම එකක් ඒක වැරදි නෑ කිව්වොත් එහෙම වෙනස් වීමක් තියෙන්නේ මෙතන.
නාගිවිත් නෑ නෑ කියන්නේ.
ඔව්. ඒක පැහැදිලිවම කියනවා මේ ඇත්තවෝ දැන් ඔය ප්‍රශ්නේ අහුවා මොකද තව විදියකට අහනවා. එහෙනම් නිවන් දකින්නේ කවුද කියලා? සත්‍ය පුද්ගලයන් නැත්තම් කවුද නිවන් දකින්නේ? ඉතින් ඒ ප්‍රශ්නෙට දහමේ දෙන උත්තරේ තමයි මේ ඇත්තවෝ සත්‍යෙකුගේ නිරෝධයක් ගැන කියන්නේ නැහැ කියලා. ඒ සත්‍යෙක් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි මෙතන ගැටලුව. දුකක් තියෙනවද නැද්ද කියන එක දහම කතා කරන්නේ ඒ කාරණේ ගැන විතරයි. දුකක් තියෙනවා දුකක් නැහැ. එච්චරයි. තරහක් තියෙනවද තරහ නැහැ. මේක ප්‍රායෝගිකයි නේද? ආශාවක් තියෙනවා ආශාව නැහැ. යම් යම් අභ්‍යාස කරාම ඒ තියෙන ආසාව නැති කරගන්න පුළුවන්. තියෙන තරහ අත්හරින්න පුළුවන්. මේක ප්‍රායෝගිකයි ඒක පේනවා. ඒක විය හැකි දෙයක්. ඒක හොඳටම ඇති කියලා තමයි ධර්ම කියන්නේ. ඒ ටික කරගන්න පුළුවන් නම් ඇති. අපිට පුළුවන් නම් මේ විදිහට මේ සරල කරගන්න අපේ භාවනා පුහුණුව. එහෙමනම් මේ පහසු වෙනවා. මේ කාර්යය පහසු වෙනවා පමණක් නොවේ. මේ ඉවර කරන්න පුළුවන් ගමනක් කියන එකක් තියෙනවා. ඒ බඳු විමුක්ති මාර්ගයකට නිවෙන මගකට අවතීර්ණය වෙන්න ලැබීම සහ ඒ මගෙහි පියවර කීපයක් හරි ගමන් කරන්න ලැබීම එසේ මෙසේ පිනක් වාසනාවක් භාගයක් නන් නොවෙයි. එක මෙතෙකැයි පමණ කළ නොහැකි මිනිය නොහැකි මහා පිනක ප්‍රතිඵලයක්, මහා භාග්‍යයක්, මහා වාසනාවක්. සමහර විට එහෙම පිනක් හැමෝටම ඇති, වාසනාවකුත් ඇති, භාග්‍යයක් ඇති. නමුත් ඵල දෙන්නේ ටික දෙනෙකුට පින. ඒ ටික දෙන අතර ඔබ අපත් ඉන්නවා. මේ ලැබුණු අවස්ථාවෙන් යා හැකි උපරීම දුර මේ මාර්ගයේ ගත හැකි උපරීම ඵල නෙලා ගන්නට අපි අදිෂ්ඨාන කරගනිමු, වීරිය කරමු. කොහේ හිටියත් මේ නිහඬ හිත, මේ නිවෙන හිත තව තවත් නිහඬ කරගන්න, තව තවත් නිවෙන්න ඉඩ හරිමු. නින්දට යනතුරු කල්‍යාණ මිත්‍රවරුනි, හැම දිනාටම බාධා නැති, අවහිරකම් නැති පූර්ණ විවේකී නිින්දක් අත්දකින්නට ලැබේවා. සුවසේ නිදාගෙන ප්‍රබෝධයෙන් සහ ප්‍රමෝදයෙන් පිපෙන පියුමක්සේ අලුයම අවදි වෙන්නටත් හැකි වේවා. තෙරුවන් සරණයි.